സാധു സാധു സാധു. പൂജനീയ ധമ്മകുസല സ്വാമി മഹാശയ ඇතුළු වැඩසිටින සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එහෙමනම් අපි අද මේ පටන් ගන්න යන්නේ සෑම සිකුරාදාකම කරන කමඨහං සුද්ධ කිරීමේ සහ භාවනා සමනං සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනයි. එහෙමනම් පූජ්‍ය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද අතිගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨා සුද්ධ කිරීමේ වැඩ කටයුතු වලින් අද දිනේ වැඩසටහන ආරම්භ කරන ලෙසට.
සාදු සාදු සාදු
හොඳයි.
සාදු 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 ස්වාමීන් වහන්ස, මට ලිඛිත ප්‍රශ්න තුනක් ලැබිලා තියෙනවා ඉදිරිපත් කිරීමට අවසරයි.
හොඳයි, ඉදිරියට.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට හිත තබාගෙන ඇවිද්දා වම් පාදයේ විලුඹ සහ පිට ධාරයේ පමණක් පොළොවට තද වෙන බව සහ ඉතිරි කොටස් පොළොවට නොවදින බව දැනුණා. දකුණු පාදයේ සෑල්ලුවෙන් ඉබේ එසවි පොළොවට තබන බවයි දැනුනේ. වට කිහිපයකට පසු පාද දෙකම එසවෙන්නේ නැතුව ඇතිල්ලීගෙන ගමන් කළා. ගමන සැහැල්ලුයි. යටිපතුල් පොළොවට ඇතිල්ලෙන විට නිකුත් වන ශබ්දය හඳුනාගත්තා. වට කිහිපයකට පස්සේ ගමනේ වේගය අඩාල වෙලා එක තැනක නැවතුණා. එවිට දැනුනේ ශරීරයේ බර කකුල් දෙකට මාරු වෙන හැටි. වම් පාදයට බර දැනෙන විට යටිපතුල පොළොවට තද වෙන බවත් දකුණු කකුල සැහැල්ලු වෙන බවත් දැනුණා. මාරුවෙන් මාරුවට කකුල් දෙකට මේ දැනීම දැනුණා. බැඳගෙන තියෙන අත්වල සියුම් කම්පන චංචල දැනුණා. ටික වේලාවකට පසු හරිම කම්මැලි එපා වෙලා වගේ. හිත කියනවා ඇවිදින්න කියලා, නමුත් පය එසවෙන්නේ නැහැ. ඇස් වැහෙනවා, එවිට පහසුයි. නමුත් දිගටම යටිපතුලට දැනෙන දැනීමට හිත තබාගෙන වරහන් ඇතුලේ මොකුත් දැනුනේ නැහැ. වරහන් වාලා ඇස් අරගෙනම කම්මැලිකමේම හිටියා. විනාඩි 40ක් පමණ එකම තැන හිටගෙන හිටියා. ඉන්පසු උඩුකය ඉදිරියට පාත් වුණා. එතනම ඉඳගත්තා. ඉඳගෙන විනාඩි 15ක් පමණ ඇස් වසාගෙන වර්තමාන මොහොතේ කයට දැනෙන දැනීම් සමග හිටියා. ඒ ගැන ලියන්න මතකයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ කාරුණික අවවාද බලාපොරොත්තු වෙමි.
Recording in progress.
හොඳයි, එතකොට දැන් මේකේ වැඩේ අතෑරලා නැහැ. හිතෙන් යෝජනා ඇවිල්ලා තියෙනවා මේක කම්මැලි හින්දා මොකද කරන්නේ වගේ ප්‍රශ්නයක් කොහොම හරි එක දිගට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් එන්නේ දිගට පැවැත්වීම තමයි වටින්නේ. එතකොට ওই විදිහට තේරෙනවා මේ ආපු නිදිමත අන්න යම් යම් විදිහට පරිවර්තනය වෙමින් යන ගතියක්. එතකොට ඒක අපිට ප්‍රකාශ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් පිළිබඳ කමක් නැහැ. ප්‍රකාශ කරන්න බැරි වුණාට කමක් නැහැ. අපි ඒක නැවත නැවත හඳුනා ගන්න උත්සාහ කරනවා. නැවත නැවත එහිම යෙදිලා ගත කරන්න උත්සාහ කරනවා. ඉතින් හිතලා ගන්නත් බෑනේ. ආපු වෙලාවට ඒකත් එක්ක ඉඳීමක් වැඩි වැඩියෙන් හඳුනා ගැනීමක් දැන ගැනීමක් තමයි අපිට සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔහොම කරනකොට ඔය කියන විස්තරේ ඔය කියන හිස්තැන තව තව විදිහට පිරවෙන්න ඉඩ තියෙනවා. ඒ හිස්තැන පිළිබඳ යම් යම් විදිහක අදහස් ටිකක් තව මතු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක සඳහා කරන්න තියෙන එකම දේ තමයි නැවත නැවත කිරීම. එහෙම නැතුව දැන් ඕක ගැන පොතක් කියෙව්වා කියලා හරි කවුරු හරි කෙනෙක් කියන දෙයක් අහගෙන ඉඳියා කියලා හරි ඔය ලබාගත් අදහස ඔය ලබාගත් හැඟීම මතුවෙන්නේ නැහනේ. ඒ වෙනුවට අපි මේක අත්දැකීම තුලින් ලබන දැනීමක්. එහෙම නැත්නම් අත්දැකීමෙන් විඳින දෙයක්. ඒතර ගොඩ දෙනෙක් පටලව ගන්න දෙයක් තමයි මේක පටලව ගන්නවා. අන්න අර පොතේ දැනුම සහ මේ අත්දැකීමෙන් ලබන දැනුම අතර වෙනස. හරියට නිකන් දානයක් පිළිබඳ කතාවක් කියනවා, නැත්නම් බණක් අහනවා, එහෙම නැත්නම් දානයක් දෙනවා. ওই දෙක අතර ලොකු වෙනසක් තියෙනවානේ. දානෙ ගැන බණ අහන්න පුළුවන්, දානෙ ගැන පොත් කියවන්න පුළුවන්. නමුත් දානයක් දෙනකොට අන්න එතකොට දැනෙන දැනීම වෙනස්ම විදිහක එකක්. ඉතින් ඒකින්ද යෙදෙන කට්ටියට ඕක අඳුන ගන්න පුළුවන්. දැන් පහුගිය දවසක මගේ මිත්‍රයෙක් අහලා එවනවා, මොකද්ද ඉන්ද්‍රියන් කීයක් තියෙනවද? පහයි නේද කියලා වන අහලා එවනවා මට මේකට උත්තරයක් දෙන්න කියලා. මං කිව්වා ඔහොම කිව්වට වැඩකුත් නැහැනේ. අපි මේක ප්‍රායෝගිකව යොදලා බලමු. පොඩ විනාඩි 10ක් 15ක් ඇවිදලා බලලා කියන්න මොන මොනවාද ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා දැනෙන්නේ, මොන මොන දේවල් අවධානයට අහු වුණේ කියලා. අන්න ඒක කිව්ව විතරයි කිසිම ප්‍රතිචාරයක් නැහැ දවස් ගානකට ඊට පස්සේ. අන්න නිකන් අර ඇලර්ජික් වගේ තමයි ඒ වගේ දේවල්. ඉතින් අර වචනේ ලියලා ඇව්වා නම් හරි සතුටු වෙනවා. එහෙමනම් කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ විදිහට ප්‍රායෝගික වෙදිලා මේක අත්දකින්න කැමති නැහැ. මොකද කියලා හිතාගන්න බෑ. ඉතින් කොහොම කොහොම හරි ඉතින් අර පොත් කියවන්න ඒක අර විදිහට විමසලා ප්‍රශ්නෙට උත්තරේ ගන්න නම් ලොකු කැමැත්තක් තියෙනවා. නමුත් මේ විදිහට ඒදිලා ගත කළා මෙන්න මේ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය අඳුනගන්න උත්සාහයක් උනන්දුවක් නැහැ. ඉතින් මේ ලියපු කෙනා ඒ දැන උත්සාහයක යෙදෙන කෙනෙක්. ඉතින් ඒක ගැන අපිට සතුටුයි. එතකොට අර විදිහට නොයෙකුත් දේවල් අවධානයට අහු වෙනවා. ඊළඟට ඉන්ද්‍රියන් වැඩ නොකරන තත්ත්වයක් පිළිබඳ තියම් කිසි හැඟීමක් ඇවිල්ලා තියෙනවා. ඕකේ ඒ වැඩ නොකරන තත්ත්වේ නැවත නැවත ඇති නැතිවීමක් වගේ තමයි තියෙන්නේ. තව තව ඉස්සරහට යනකොට ටික ටික මේක මේ ස්ථිරව පිහිටියා කියන ස්වභාවයක් අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යෙදීමක් කරන්න කියලා තමයි කියන තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. එන දේ දිහා බලාගෙන ඉන්න ලෙස උපදෙස් ලැබී තිබුණද යම් කරුණක් සම්බන්ධව එයට දරුවාගේ ඇති රුචියක් මගේ ඇති අරුචියක් නිසා මා තුළ ඇති වූ අදුට්ට මනස දුටිමි. පර්යංක භාවනා කාලයේදී මෙය ඉතා තදින් අත්දැකීම. ඉතා හොඳ සතියක් තිබුණු නිසා මේ හා සම්බන්ධව හටගන්නා ප්‍රපංච, අනාගතයේ සිදුවිය හැකි නරක විපාක, අයහපත් සිදුවීම්, ගුරබුරා සිහියට නැගුණු අයුරු අත්දැක්කෙමි. මේවා අනාගත සිතුවිල්ලක් පමණයි. එසේ සිදු නොවීමටද හැකි බව සතියෙන් දුටුවත් අදුට්ට මනස මා පෙළයි. මෙලෙස දින කීපයක් හිඳ එයින් ලැබිය හැකි අයහපත් සිදුවීම් ගැන දරුවා දැනුවත් කළ පසු අදුට්ට මනස ක්‍රමයෙන් පහව ගියේ. මෙහිදී සිදුවුණු ප්‍රපංච දෙස බලා සිටීමට වඩා යමක් කළ යුතුයයි සිතුණු නිසා නැවත සබ්බාසව සූත්‍රය ඇසීම. මට තේරුණේ සක්මනේදී සිත පාද ස්පර්ශයෙන් පිට ගිය විට මෙනෙහි කිරීමකින් නැවත පයට ගැනීමත්, පර්යංකේදී සිත පිට ගිය විට නැවත සිත කයට ගැනීමත් සිදු කළ යුතු බවයි. මෙලෙස ආධුනිකයෙක් බවට නැවත පත්වීමයි. නමුත් සිත කයට ගත් විට කය නිවී ඇත. එය හිස්ය, නිසංසලේ, වේදනා නැත, දැනීම් නැත. නමුත් සුළු මොහොතකින් නැවත පිට පණින බව අත්දැකීම. නමුත් සක්මනේදී සිත පිට පණින බවත්, පය දැනෙන බවත් එක් විට අත්දකීම. එන දේ දිහා බලා නොයිද කළ මේ ක්‍රියාව නිවැරදිද? උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
හොඳයි. ඉතින් ඔය වගේ කමටහන් එන්න ඕනේ. අපිට මේ පරිසරයේ ඉඳලා දුරස්ත ඔය වගේ දේවල් දෙන්න බෑ. නමුත් මේක කරගෙන යන කෙනෙක්ට අන්න ඉබේම මතුවෙලා එනවා. ඔය විදිහ අවස්ථා මතුවෙලා එනවා. ගෙදර දොරේ ඕන තරම් හොයාගෙන යන දෙයක් නැහැ. ඔය කීප දවසක් ඉන්නකොට ඉබේම මතුවෙලා එනවා. දැන් පාවගේ දවසක කෙනෙක් ආවා. ඒ කෙනා බොහොම අපි හිතමු කොහොමද කියන්නේ හොඳට නිකන් හොඳ තාලාන්තර දරලා ඒ විදිහට කටයුතු කළා. ඉතින් ලොකු මාන්නයක් වගේ එකක් එක්ක කියලා අපි කියමුකෝ. ඉතින් අර ජීවිතේ අන්න විශ්‍රාම යනකම්ම ලොකු ලොකු වැඩ කළා. දැන් ඊට පස්සේ ආපහු පහළට බහින්න වගේ අදහසකින් ඇවිල්ලා තිබුණා. එතකොට ඒ ඇවිල්ලා මෙයා මේ විදිහට තමුන්ගේ වර්ණාව සමග කල්ගත කරනකොට අන්න මොකද කෙනෙක් ඇවිල්ලා මේ නිකන් තව නැවතිලා ඉන්න කෙනෙක් ඇවිල්ලා කියලා දෙනවා, ආද වන්දනාවට ගියේ නෑ නේද, ඒක මග ඇරිය නේද, ඔන්නෝ මොකක් හරි. එතකොට අන්න මට පුදුම දේශයක් ආව. ස්වාමීනාත මම මේකට කිව්වේ නෑ. මම මේ විදියට මේ මගේ වර්ණාව මම මේ විදියට කරා කියලා මෙහෙමයි මම බාහිර පරිසරයක නම් වෙන තැනක නම් මම හොඳට කියලා දෙනවා කියලා ඔන්න ඉතින් කියනවා ඇවිල්ලා. ඉතින් ඒ වගේ අවස්ථා අපිට හොයලා මාරුවෙන් ගන්න දෙයක් නැහැ. කොහොම කොහොම හරි ගැළපිලා එනවා. ඉතින් ඒ හැම අවස්ථාවකම බලන්න ඕනේ මේක බාහිරයට දානවා වෙනුවට මේ ඇතුළත ප්‍රශ්නයක් තියෙන. ඒකට අර වගේ කියලා පැහැදිලි කිරීමක් කරගන්න එක පහසුයි. නැත්නම් ඕක මහා වාතයක් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට කියලා ප්‍රතික්‍රියා දක්වන වෙනුවට සමා වෙන ප්‍රතිචාර දක්වන වෙනකොට අපිට පුළුවනි ප්‍රතික්‍රියා දක්වන වෙනකොට අපිට පුළුවනි ප්‍රතිචාරයක් දක්වන්න. දක්වලා කියන්න පුළුවන්. ඒකට ඉතින් තරහ තිබිලා බෑ, තරහ පොඩ්ඩක් නිවාගෙන තමයි එතකොට කතා කරන්න වෙන්නේ. එතකොට දරුවෙට් උනත් මේ මේ කාරණා නිසා මෙන්න මේ මේ විදිහට ඕක ගැලපෙන්නේ නැහැ කියලා යම් කිසි විදිහක තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක අදාළ නැහැ. අනිත් පැත්තෙන් එහෙම ප්‍රකාශ කරාම යම් කිසි සහනයක් ඇත්තටම හිතට මතුවලා එනවා. ඕක නැත්තම් ඔය හිර කරගෙන තද කරගෙන ඉන්නකොට හරි අමාරුයි. හරි වෙහෙසයි. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ වෙලාවේ ඒක අතහැරලා දාන්න. ඒක යම් කිසි විදිහක ප්‍රකාශ කළා ඒ සහනයක් ලබා ගන්න පුළුවන්. එතකොට අනිත් කෙනාගේ මූණ පොඩ්ඩක් හළු වෙන්න පුළුවනි. නමුත් අපි අපේ අදහස ප්‍රකාශ කරා. ප්‍රකාශ කළා එතනින් මේ බර එහෙම බිමට තියලා තමයි ගමනේ දෙන්නේ. එහෙම නැත්නම් හිත තුලට දාගත්තොත් ඉතින් වෙහෙස වැඩි. දැන් අපේ පරිසරයේ මේ වගේ රටක පරිසරයේ කට්ටියට අපිට ඕක වැඩියෙන් කියන්න පුළුවන්. මොකද්ද නැවත නැවත වැඩි වැඩියෙන් ප්‍රකාශ කිරීමක් පුරුදු කරන්න කියලා. නැවත නැවත වැඩි වැඩියෙන් තමුන්ට වෙහෙසක් ආව නම් වෙහෙසක් ආපු බව කියන්න පුරුදු වෙන එක. හොඳයි. නමුත් බටහිර රටක කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ කියන වැඩි වගේ ගතියක් සමහර විට දකින්න පුළුවනි. අන්න හැම එකටම ඇවිල්ලා මොකක් හරි කියන්න උත්සාහ කරනවා. තමන්ගේ මතවාදේ පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඔය අන්ත දෙකේ අතර ගමනක් තමයි තියෙන්නේ. ඒතර ගොඩ දෙනෙක් සාමාන්‍ය 165ක් 70ක් වගේ කට්ටිය ඉතින් විඳවන කට්ටිය තමයි ඉන්නේ. ඇතුළත හිර කරගෙන විඳවන කට්ටිය 130 40ක් ඉන්නවා එළියට පැනලා කෑ ගහන කට්ටිය. ඉතින් ඔය දෙක අතරමැද ගමනක් තමයි අපිට තියෙන්නේ. ඉතින් බලන්න චරිත ලක්ෂණ අනුව වැඩි වැඩියෙන් විඳවන කෙනෙක් නම් වැඩි වැඩියෙන් ප්‍රකාශ කිරීමක් වටිනවා. වැඩි වැඩියෙන් කෑ ගහන කෙනෙක් නම් පොඩ්ඩක් නිශ්ශබ්ද විඳීමක් වටිනවා. ඒ විදිහේ මැදුම් මාර්ගයක් තමයි අපිට පෙන්වන්න පුළුවන්. ඒතර ඒ විදිහට කරනකොට ටික ටික තේරෙනවා අන්න අර හිතවිලි වලින් තියෙන වෙහෙස අඩු වෙනවා, සිදුවීම් වලින් තියෙන වෙහෙස අඩු වෙනවා පොඩ්ඩක් ප්‍රකාශ කිරීම තුලින් කියලා දැම්මහම පොඩි සහනයක් එනවා. අනිත් පැත්තෙන් ඊළඟට මේ සිතුවිලි වලින් මිදෙන්න කුවට ඉතින් එකපාරට මිදෙන්නෙත් නැහැ. කිවිමෙන් සහනයක් ආවත් සමහර විට දවස් දෙක තුනක් ගත වෙන්න පුළුවන් නැවතත් විවේක තත්වයකට එන්න. නමුත් ඕක නැවත නැවත වෙනකොට දකින්න දෙය තමයි අන්න කලින් දවස් 3ක් ගියා නම් දැන් දවස් 2කින් 1කින් වගේ තැම්පත් වීමක් විවේක වීමක් සිද්ධ වෙනවා කියලා. ඒක කාලෙත් එක්ක වෙන වෙනසක්. හරියට අර හුස්ම නිකන් ඉක්මනට තැම්පත් වෙනවා වගේ මේ වෙහසත් ඉක්මනට තැම්පත් වෙනවා. ඒ තැම්පත් වීම නැවත නැවත කරන කෙනෙක්ට දකින්න පුළුවනි. දැන් කලින් තරම් මම වෙහසක් ගන්න නැහැ කියලා. ඉතින් ඕ හොඳ සලකුණු. ඒ සලකුණු අතරින් යන ගමනක් තමයි අපි තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ විදිහට තමුන්ගේ අත්දැකීම් නැවත නැවත බෙදා හදා ගන්න. ඒ වගේම හැම වෙලේම අර ඇවිදිනකොට හරි ඉඳිනකොට හරි මේවෙන් මිදිලා වර්තමාන මොහොතට ආවා කියන එක කියනවා. කය නම් මුකුත් දැනුන්නේ නැහැ, සක්මනේ නම් දැනුණා කියලා. එතකොට දැනෙන වෙලාවට කියන්න මොකද්ද රළු බවක්ද දැනෙන්නේ, සිසිල් බවක්ද දැනෙන්නේ කියන එක. අන්නේ වචනේ කිව්වා නම් එතකොට ඒකේ ලොකු වටිනාකමක් එකතු වෙනවා. එහෙම නැතුව දැනුණා කිව්වට හරියන්නේ මොකද්ද දැනුනේ කියන එක පොඩ්ඩක් කියන්න පුරුදු වුණා නම් අතන නම් දැනුන්නේ නැහැ කියලානේ කියන්නේ. සක්මනේ අඩුම ගාණි කියන්න පුළුවන් ආහෙනම් මේ වගේ දෙයක් මට දැනුණා කියලා. අන්නේ ඒ අදහසත් පොඩ්ඩක් ඔලුවට දාගන්න කියලා අපි ඉදිරියට යමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මාතේ තියෙන අන්තිම ප්‍රශ්නේ මම ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ගරු ස්වාමීන් වහන්සේ, පර්යංකේ ආනාපාන සති භාවනාව භාවනාවට එළඹෙන විටම හුස්ම නොදැනිය. ඉන්පසු හිස් අවකාශය දෙස නිසසලව බලා සිටිය හැක. ඉඳ හිට සිතුවිල්ලක් හුස්ම රැල්ලක් පැමිණ නැති වී යන දෙස උපේක්ෂාවෙන් බලා සිටීමට පුළුවන්. ස්වල්ප වේලාවක් එළැස සිටින විට ක්‍රමයෙන් සියලු විතර්ක ක්ෂය වී යනු පෙනේ. ස්වාමීන් වහන්සේ නිර්දේශ කළ ආකාරයට 256 වෙනි භාවනා වැඩමුළුවේ දේශනා ටික ශ්‍රවණය කිරීමටත් අගෝස්තු 2 වෙනිදා නිවනේ නිවීම දේශනයට සවන් දීමටත් පුළුවන් විය. මෙම ධර්ම ශ්‍රවණය නිසා පැවති විචිකිච්ඡාවක් වී නම් එය පාපී ගොස් කලින් අත්දැකීම නොමැති තත්වයක යථාර්ථය තේරුම් ගත හැකි විය. විතක්ක නොමැති තත්වය අත්දකින්න වරින් වර විඥානය විසින් කරනු ලබන සමහර රැවටීම් වලට හසු වී ටික දුරක් ප්‍රපංචයක පැටලී. නමුත් සතිය විසින් වහාම සිහි කැඳවීම කළ විට සිදු වූ වැරද්ද නිවැරදි වේ. භාවනාව ටික දුරක් කරගෙන යන විට නොරවටී සිටීමට ඉගෙනගත හැකි විය. අවසාන භාගය ලංවන විට නිර්ප්‍රපංච තත්වයක් අත්දකින ලදී. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සිතිවිලි නැති විතක්ක නැති තත්ත්වයට අවදි වෙන්න උත්සාහ ගන්නා ලදී. භාවනාව 100%ක්ම තම පාලනයට යටත් නොවන බව තේරෙන්නේ භාවනාව කෙලවර වූ විට. එය සිදුවන්නේද නිරාශයෙන් බව තේරුණු විටේ. එතකොට අර මොනවත් නොදැනෙන කය වේදනා සිතුවිලි නොදැනෙන නින්දක් නොවන නිර්විඳිත වූවාක් වෙන් තත්වයෙන් අවදි වූ බව තේරේ. එහි කොපමණ වේලාවක් සිටියාදැයි නොදනී. ඒකෙන් අවදි වුණාම උද්දාමයක් ඉමහත් සැහැල්ලුවක් අත්දැකිය හැකි විය. මෙම භාවනාවල ප්‍රතිඵල ලෙස සාමාන්‍ය ජීවිතයේදී ඇතිවන සැලීම් සහ කිපීම් ක්‍රමයෙන් විරංජනය වන ආකාරයත් ගැටීම් ඇලීම් ලිහිල් වන ආකාරයත් අත්විඳිමි. ඔබ වහන්සේගේ උපදෙස් ඉමහත් ගෞරවයෙන් ඉල්ලමි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හොඳයි. ඕකේ, වචන දෙකක් කියවුණා. එකක් තමයි යටත් කරන්න උත්සාහයක්, අනිත් එක තමයි අවදි වෙන්න උත්සාහයක්. ඔය දෙකම පොඩ්ඩක් හුරස් වෙනවා කියන කතාවට. මොකද ඇත්තටම මේකේ යෙදෙන්න තේරෙන එක තමයි මේකේ යටත් කරන්න අපිට පාලනයක් නැහැ. අනිත් එක අවදි වෙනවා කියන එකත් අපිට ඌමනා ඌමනා විදිහට කරන්න බෑ. සමහර වෙලාවට අවදි භාවයක් තියෙනවා, සමහර වෙලාවට නැහැ. අන්න ඒ කියන යථාර්ථය තේරුම් ගත්තා නම් එතකොට ඒක තමයි මේ කියන ධර්මය. මේක අපේ පාලනයෙන් නැහැ කියන ප්‍රකාශය තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. මේක ඕන මගුලක් වෙද්දෙන් කියලා අතහැරලා දැමීමක් තමයි ඉතුරු වෙන්නේ. ඒක අපි කියනවා, අපි ඩිස්ක්ලේම් කරනවා. මේක මගේ කියලා හිතාගෙන ඉන්න පොදිය මගේ නෙමෙයි කියලා ටිකෙන් ටික අවබෝධ වීමක් තමයි තියෙන්නේ. එතකොට ඕකෙම කියවෙනවා, එහෙම යටත් කරන්න හදුවට යටත් වෙන්න බෑ, යටත් කරගන්න බෑ. ඊළඟට අවදි භාවයක් එහෙම හිටින්නෙත් නෑ කියලා කියවෙනවා. එන්නේ වචන ටික ගලප ගන්න. ඒ ලියලා තියෙන වචන ටික නැවත නැවත පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා නම් අන්න මම යටත් කරන්න අවදි වෙන්න ගිහිල්ලා තියෙනවා. නමුත් අනිත් පැත්තෙන් තේරෙනවා එහෙම එකක් නෑ කියලා. අන්න ඒ වෙනස ඇති කරගත්තා නම් මේක තවදුරටත් මේ පාලනයක තියෙනවා, මට හැකියාවක් තියෙනවා, සෙයින් එකක් තියෙනවා කියන අදහසෙන් ලියවෙන ස්වභාවය අඩුයි. එතකොට ඉතින් යන්නේ ඉස්සරහටම තමයි. ඉස්සරහට මිස පස්සට යන්න දන්නේ නැහැ කිව්වා වගේ තමයි. ඒකින්ද එන්නේ වෙනස කරගන්න. ඒ වෙනස කරගත්තාම ඔය වෙන ක්‍රියාවලිය බාර ගන්න බොහොම පහසු වෙනවා. ඒ පහසුවත් එක්ක තමයි අර අවසානයේදී තියෙන පහසුවක් ගැන. ඒ පහසුවත් එක්ක යන ගමනක් තමයි එතනින් එහාට ඉතුරු වෙන්නේ. ඒකින්ද අපිට කියන්න බෑ දවසින් මේ අදහස ඔලුවට දාගත්තා කියලා ඒ වෙනස වෙයි කියලා. ඒ වෙනුවට ඔය gedara dorē පැඩලෙලි ටික ටික දිග හැරෙනවා කිව්වා වගේ තමයි මේකත්. මේකත් මගේ කියලා හිතාගෙන ඉඳියට ටික ටික දිග හැරීමක්, ටික ටික පැඩලෙවිලි අඩුවීමක් බවට පත් වෙනවා. ගිහලා ඉතුරු වෙන්නේ කොහෙද? මගේ නෙමෙයි කියන தත්ත්වේ තමයි. මේක මේ මම පොදියක් තියාගෙන ඉඳියා. ඒ පොදිය තියනකල් මට වෙහෙසයි. පොදිය අතර දැම්මහම එහෙම වෙහෙසක් නැහැ. අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා, "බරයි නේද? දැන් උස්සන් ඉන්නකොට බරයි නේද? කොටයක් මේ උස්සගෙන අහන්නේ." ගෝලෙක් එක්ක මේ ඔව් බරයි තමයි. ආ දැන් මෙතනින් තියමු, බිමින් තියමු. ආ දැන් බර නැහැ නේද අහනවා. ඔව් දැන් නම් සැහැල්ලුයි තමයි. නෝක තමයි වැඩේ. ඉතින් ඔසවාගෙන ඉන්න ස්වභාවයක් බිමින් තියන්න බෑ වගේ ස්වභාවයක් නිකන් කියවුණු හින්දා මම මේ කිව්වේ. ඉතින් එන්නේ පොඩි වෙනස කරගත්තා නම් හරි.
ප්‍රශ්න නම් මට ලැබිලා තියෙන්නේ එපමණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. එන්න අපි සභාවට යොමු කරනවා. කාටද ප්‍රශ්නක් තියෙනවා නම් අත උස්සලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට. ඔව්. ජාන්ති මාත්මිය පුළුවන් ඔයාලට අන්මියුට් කරලා අන්මියුට් කරන්න පුළුවන් දැන්.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට පරයන්කේදී බොහෝ වෙලාවට මම වාඩි වුණාම ඉක්මනින්ම හුස්ම රැල්ල ගෙවිලා යනවා. බොහොම සැහැල්ලුවෙන් කය පවත්වාගෙන ඉන්න පුළුවන්. කයේ කිසිම දරතයක් ඉපුත් දැනීමක් නැහැ. ඒත් එක්කම හුඟක්මන්ට මමගේ දැන් කලක ටික දවසක ඉඳන් හිත නිශ්චල තත්වයට පත් වෙනවා. සිතුවිලි වල ඒමක් යෑමක් නැහැ. ඉඳලා හිටලා එකක් යනවා, ඒක පොඩ්ඩක් ඇලඹිලා යනවා. එතකොට දැන් මට වෙන්නේ, හැබැයි මම නිඳ යන්නෙත් නැහැ. හුඟක් වෙලාවට අවදිින්ම තමයි ඉන්නේ. මොකද ඒක මම දන්නේ, මට වටේ ශබ්ද ඇහෙනවා, ඒව ඇහුණයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඒකකට පොඩ්ඩක් හිත ගියත් ආපහු අර තත්ත්වෙටම එහෙමම ඒ කලින් හිටපු තත්ත්වෙටම එනවා. එතකොට මට දැනෙන විදිහ තමයි, මම ඉදිරිය බලන් ඉන්නකොට මට නිකන් හරිම පැහැදිලි නිශ්චල තැනක දෙයක් තමා මට අරමුණු වෙලා ඉන්නේ වගේ එහෙම දැනීමකින් තමා ඉන්නේ. මට ඒක තමයි මගේ මේ දවස්වල භාවනාවේ තත්වය කියලා කියන්න පුළුවන්. ඒ ගැන ස්වාමීන් වහන්සේගේ අදහස් දැනගන්න කැමතියි.
හොඳයි, එතකොට ගොඩ දෙනෙක් අහනවානේ නිවන් රසය මොන රසද කියලා. එතකොට අපිට කියන්න පුළුවන් නිවන් රසය කෙල රසයි කියලා. කටේ මුකුත් වෙන රසයක් දැනෙන්නේ නැතිකොට තියෙන නිවන් රසය තමයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔක දැනගත්තට, ඔය විදියට පොඩ්ඩක් අඳුනගත්තට ඕක හිත හිටින්නේ නැහැ. මේ වෙනුවට නැවත නැවත රසපස්සේ අපි යනවා. අර කෙල රස අගේ කිරීමක් වෙන්නෙත් නැහැ, එහෙම එකක් දන්නෙත් නැහැ. එතකොට දැන් ওই පොඩි කෙනකින් ඇහුවාම එහෙම මොන රසද දැනෙන්නේ කියලා ඔන්න කල්පනා කරලා බලලා බලලා කියන මුකුත් රසයක් නැහැනේ. මුකුත් නැහැනේ, එහෙම දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ තව තව ඇහුවොත් දැන් මුකුත් කටේ නැත්තම් දැන් මොනවද තියෙන්නේ? කෙලනේ. ආ, එතකොට කෙල රස. ආ, කෙල රස තායිනේ කියලා ඔන්න ඉතින් කියනවා. ඉතින් මේ විදිහට අපිට මේ ළඟම තියෙන එකක්, නමුත් අපේ හිත ඒක බාර ගන්න සූදානම් නැහැ. නැවත නැවත නොයිකුත් දේවල් පිටිපස්සේ එළවනවා. නමුත් ටික 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 මේක කරගෙන යනකොට තේරෙනවා අර සද්ද ආවට ඒව ඉස්සර තරම් අල්ලගන්න ස්වභාවයක් නැහැ. මේ වෙනුවට නැවත ඇවිල්ලා මේකටම වැටෙනවා. ඊට පස්සේ ඇවිල්ලා වැටුණත් එහෙම ලොකුවට මුකුත් දැනීමක් නැහැ. ඔහේ ඉතින් නිකන් තියෙනවා. විවේකයක්, පහසුවක් තියෙනවා. අන්නේ විවේකේ පහසුව දැනෙන්නේ අන්න අර කෙල රස බාර ගන්න ටික ටික සූදානම් වුණාම තමයි. එහෙම නැත්තම් ඔක දැනෙන්නේ නැහැ. ඉතින් මේ විවේකේ පහසුව හැමදාම තියෙයි කියලා කෙනෙක් බලාපොරොත්තු වුණොත් ඒක මිලක් කරගෙන ගියොත් එතනත් පැටලවිල්ලක් එනවා. මේ විවේකේ පහසුව කියන එක හැම වෙලේම කාදරයක්, බාධකයක් ආපු වෙලාවට තමයි අපිට අඳුරගන්න පුළුවන්. ඉතින් ඒක හින්දා කාදර බාධක හොයාගෙන යනවා නෙවෙයි, නොමිලේම ඇවිල්ලා කට්ටිය ඒවා අපිට ලබා දෙනවා. ඉතින් ඔය කියන ප්‍රතිපදාව තව තව දියුණු වෙන්න අවස්ථාවක් කරගන්න පුළුවන් මේ දේවල්. මොකද්ද මේ විදියට කැළඹිල්ලක් අහම මගේ පද්ධතිය නැවතත් යථා තත්ත්වයටපත් වෙන්න කොච්චර වෙලාවක් යනවාද කියන මෙෂර්මන්ට් එකක් ඔතන තියෙනවා. ඒතර පද්ධතියේ ස්වභාවය බලන්න නම් ඒකට යම්කිසි ভাইබ්‍රේෂන් එකක් දීලා බලන්න ඕනේ. ඒකට කම්පනයක් දීලා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඔය හරි ඔක්කොම හරි කියලා හිතාගෙන ඉන්න පද්ධති පොඩි ভাইබ්‍රේෂන් එකක්, පොඩි දෙයක් දූපු ගම අන්න කැඩිලා කොහෙන් හරි ගැලවිලා යනවා. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් අහාම ටික ටික ඔක පරීක්ෂා කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා වෙලා එනවා. ඒ වගේ අවස්ථාවල මුහුණ දෙනකොටම හිතන්න මට මේ කමට හනක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකෙදි මගේ හිතේ ස්වභාවය කොහොමද, මගේ සතියේ පමණ කොහොමද කියලා අඳුනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටික ටික උත්සාහ කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට ප්‍රශ්න එහෙම හම්බ වෙන්නේ ඒවට මුහුණ දෙනක ගැනද කිව්වේ?
ඒ වගේ අවස්ථාවකදී බලන්න කොහොමද හිතේ කැළඹීම කියලා. එතකොට කැළඹෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. කැළඹෙනවා. නමුත් කැළඹිලා අර යථා තත්ත්වයටපත් වෙන වේගෙ ඉක්මන් වෙනවා.
කාලය අඩු වෙනවා.
tempත් වීම වගේ විවේක තත්ත්වය තමුන්ගේ සාමාන්‍ය ස්වභාවයේ තියෙන්නේ. ඒකට එන්න ගතවන කාලය අඩු වෙනවා. නැවත නැවත කිරීමෙන් තමයි ඒක අත්දකින්නේ. ඒ වගේම අර කරදරයක් කෙනකොට ඒක පදුට්ට මනසින් ගන්නවා වෙනුවට පසන්න මනසින් ගන්න වෙනවා. අර කලින් කෙනෙක් කිව්වේ පදුට්ට මනස නැවත නැවත එනවා කියලා. ඒක තමයි ස්වභාවේ. නමුත් අරගෙන බලන්න මේක මේ මට කමටහනක් ආවා කියලා. අර විදියට කෙනෙක් ඇවිල්ලා මොනව හරි කිව්වහම, හිතර දින එකක් කිව්වහම එතනත් ඒක අරවුලට යනවා වෙනුවට අපි පොඩ්ඩක් බලනවා මේ කොහොමද මේකේ ස්වභාවය කියලා. ඒ විදිහ අධ්‍යයනයක් තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒක එදිනෙදා ජීවිතේට අපිට පාවිච්චි කරන්න පුළුවන්. භාවනාවේදී කොහොමද?
ඒකෙදිත් ඉතින් බලන්න පුළුවන් ඔය විදිහට නේද? එන දේවල් කොහොමද තැම්පත් වෙන්නේ, නැත්නම් වෙහෙසක් එනවාද කියලා. අනිත් එක භාවනාව කියලා වෙනම වචනයක් අර්ථ දක්වන්න ඕනේ නැහැ. මුළු දවසම භාවනාවක් කියලා හිතාගත්තා හරි.
හොඳයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං සිද්ධ වෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේම ඊගා ධර්ම දේශනාවත් කරන නිසා සුරංගනීට අපිට වෙලාව දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේ ඊගා ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් ද අපිට?
හොඳයි, නිරෝෂය මේ හිතුවට පස්සේ ඉතින් බෑනේ, අපිට බෑ කියන්න බෑනේ.
මම ඔබ වහන්සේගෙන් අවසර ඉල්ලනවා. සුරංගනී ආරණ විතර.
එරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. මම දැනගන්න කැමති අර අපිට එන දේ දිහා බලාගෙන ඉන්නවා කියන එකයි දැන් සක්මනේදී මෙනෙහි කිරීමකින් පයට හිත ගන්නවා, එහෙම නැත්නම් පරියංකේකදී කයට හිත ගන්නවා කියන එකයි පරස්පර විරෝධී ක්‍රියාවල් දෙක කියලා මට දැනෙන්නේ. එහෙම කරන එක එතනදී නිවැරදිද කියන එක.
එතනදී නිවැරදිද කිව්වේ? ඒ අන්තිම ප්‍රශ්නේ පැහැදිලිමත්.
ඒ කියන්නේ මම තමයි දෙවෙනි ප්‍රශ්නේ ලිව්වේ මේ ඒ දැන් අපි යම් කිසි දෙයක් දිහා දැන් මට කියලා තියෙන්නේ එන දේට ප්‍රතික්‍රියා නොකර ඒ එන දේ දිහා බලාගෙන ඉන්න. ඒ විදිහට තමයි තමුන් ගැන තමුන්ට දැනගන්න පුළුවන් තමුන්ගේ රුචි අරුචිකම් ඒ වගේ දේවල් තමයි ඉන්නේ කියන එක විදිහට තමයි මම බාර අරන් තිබුණේ. එතකොට ඒ විදිහට එනකොට තමයි මට මේ ප්‍රපංච මන් තුලින් ඇති වෙනවා කියන එක ගොඩ දැනුනේ. එහෙම දැනුණාම මම ආපහෝ සබ්බාසෝ සූත්‍රය අහනකොට මට තේරුම් ගියා ආපහෝ පයට හිත ගන්න ඕන, කයට හිත ගන්න ඕන පරියංකේදී කියලා. ඒ හින්දායි මම ඒ විදිහට එන දේ දිහා බලාගෙන ඉන්නේ නැතුව ඒකෙන් අයින් වෙලා නැවත පයටයි කයටයි හිත ගන්න ගත්තේ. ඒ කරපු ක්‍රියාව නිවැරදිද කියන එක මම දැනගන්න කැමතියි ස්වාමීනි.
හොඳයි. හරි. මෙතකොට මේ සරුංගල් ලැබලා තියෙනවද?
ඔව්.
සරුංගල් කඩලා ගිහිල්ලා එහෙම නැහැ නේ?
එහෙම නැහැ. එච්චර උඩ ගිහින් නැහැ නේද?
ඒකනේ වැඩේ. ඒ ගියානම කැලලා තේරෙනවා. එතකොට සරුංගලේ අපිට පාලනයක්කට ගන්නත් පුළුවන්. නූල තියනකන් ඒ පාලනය වෙනවා. ඉතින් විශ්වාස නැති තාක්කල් අපිට ඇත්තටම ඒ විදිහ පාලනයක් උඩ යවා ගන්නකම් උච්චර උඩ යවා ගන්නකම් ඒ විදිහ පාලනයක් අපි ළඟ තියෙනවා. නමුත් යම් කිසි මොහොතක මේ සරුංගලේ කඩලා යනවා. මේ කඩලා යනකොට ඉතින් ඒක හිට කරදර ගන්න ඕනේ නැහැ. ඒකට එහෙම යන්න දෙන්න තරම් විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒක තමයි මේ ප්‍රතිපදාව. විශ්වාසයක් නැතිනම් අපි කියනවා හරි එහෙනම් කඩලා යන තරම් උඩ යවන්න එපා කියලා. ඉතින් ඒකින්ද නූලෙන් අදින්නද නැත්නම් නූල කඩලා ගියාට කමක් නැද්ද කියන ප්‍රශ්නේ තමයි විමසන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. දෙකම කරලා බලන්න. විශ්වාසය ටික ටික දියුණු වෙනවා නම් අන්න කඩලා යන්න දෙන්න පුළුවන්. එහෙම අමාරුයි කියලා හිතෙනවා නම් නැවත පොඩ්ඩක් නූල ඔතලා අන්න පොඩ්ඩක් පහලට අරගෙන අන්න මනාප පමණට පාලනයක් තියාගන්න පුළුවන් කියලා හිතන පමණට මේ අපිට තියාගෙන ඉන්නත් පුළුවන්. නමුත් දවසක ඉතින් ඔක කඩලා යන ස්වභාවයක් මතුවලා එනවා. ඒකට ඉතින් හොඳට උඩ යවන්න ඕනේ. මේ ඉතින් පොඩ්ඩක් හිතටත් අමාරුයි ඇත්තටම. නමුත් ඉතින් ඒ ගියාම ඒකෙන් විවේකයක් පහසුවක් ගැලපිලා එනවා. ඉතින් ඒකින්ද නැවත නැවත කරලා බලන්න මට විශ්වාසය අඩු වෙනවද වැඩි වෙනවද කියලා, දරන්න පුළුවන්ද බැරිද කියලා. දරන්න බැරි නම් අන්න පාලනයකට ගතට කමක් නැහැ ඇත්තටම.
දරන්න පුළුවන් නම් අපි ආපහු කයට හිත ගන්න නැතුව ඒ දිහාම බලන් හිටියට කමක් නැහැ කියන එක.
නෑ බලන් ඉන්දියාවේ කරේ එහෙම හිටින් නෑනේ. ආපහු කයට එනවා, සද්ද වලට යනවා. ඕකිනේ ස්වභාවය. එතකොට අපිට ඕන විදියට එහෙම හිටින්නේ නෑ. එතන බලා ඉන්නවා වෙනුවට පේන ගතියක් තමයි තියෙන්නේ. පේන්නේත් ඔය කියන එකම නෙමෙයි. අතරමැද තව තව ගොඩාක් දේවල් පෙනෙමින් තමයි යන්නේ. ඉතින් එන්නේ ක්‍රියාවලියක් ඉදීමක් තමයි ඔතෙන්දී අදහස් කරන්නේ.
එතනදී ප්‍රපංච වීම වැරදි නැද්ද?
ප්‍රපංච වෙනවා තමයි ඉතින්. ප්‍රපංච මතුවෙලා එනවා. ප්‍රපංචාවට හැමදාම තියෙයි කියලා හිතනවා.
මේ මන්ද දැන් නම් ප්‍රපංච වැඩිවීමක් තමයි දකින්න තියෙන්නේ නේ නේ විදිහට.
ඒක තමයි විශ්වාසය නැහැ කිය. විශ්වාසය නැත්තම් ගන්න පුළුවන් යතෙන්ට. විශ්වාසය තියනවා නම් ඕන දිහාක ඵලයන් කියලා ওই නූල කඩලා ගිය දවසට ඔය ප්‍රපංච තියුණත් ප්‍රපංචත් හැමදාම තියෙනේව නෙමෙයි. ඒකින්ද ඒ විශ්වාසය දියුණු වෙනකන් ගමනක් තියෙනවා. හැබැයි හොඳටම වටිනම දේ තමයි නියම සබ්බාසව සූත්‍රෙට පයින් ගහලා තමයි ගිහිල්ලා අර සූත්‍රය කියවලා
තියෙන්නේ. තව එකක් ස්වාමීන් වහන්සේ, සබ්බාසව සූත්‍රයේ දෙක කියන එකේ හතරවෙනි ධර්මදේශනාව ඉන්ටර්නෙට් එකේ නැහැ. ඒක පොඩ්ඩක් බලලා දාලා දෙන්න පුළන්ද ස්වාමීන් වහන්සේ?
ඊමේල් එකක් දාන්න පුළන්ද? ඔය රෙෆරන්ස් එක දාලා
බලන්නම් ස්වාමීන්
වහන්සේ. ඒ බලන්නම් කියලා බෑ. ඉතින් නැත්තම් අපි කොහෙන් හොයාගන්න බෑනේ. ඒකින්ද රෙෆරන්ස් එක දාලා දෙන්න මම අදාළ ස්වාමීන් වහන්සේට දාන්න. නැතව නිරෝෂ දාන්නම නිරෝෂ අපි දෙවයි.
සරංගේ මට වන් ඊමේල් එකක් මේ මම මොකක්ද අවශ්‍ය කරන්නේ කියලා මම ස්වාමීන් වහන්සේට ඉල්ලුවා.
හා හොඳයි.
එහෙනම් නැත්නම් කමටහන් නෝත් ඇමරිකා කියන එකට දැම්මත් තමයි.
හා හොඳයි. එහෙනම් තියන්නම් තෙරුවන් සරණයි. බොහොම පින් ස්වාමීන් වහන්සේ.
තෙරුවන්
සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වෙන කාටවත් අපි ප්‍රශ්න නැත්තම් අපි දෙවනි භාගය ධර්ම දේශනා වැඩසටහන කිරීමට ඔබ වහන්සේගේ දෙපා නැමද අතිගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කිරීමට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි, ඉතින් අදත් අපිට යම්කිසි වෙලාවක් ලැබිලා තියෙනවා යම්කිසි ධර්ම දේශනාවක් සඳහා. ඉතින් මට හිතුණා අද පොඩ්ඩක් දේව පුරාණයක් ගැන පොඩි කතාවක් කියලා මේ වැඩේට බහින්න. මොකද්ද මේ කතාව? අවුරුදු 5000ක් පමණ කතාවක් තමයි මේ කියන්නේ. 5000කට පමණ කලින් වුණා කියලා කියන දෙයක් තමයි මේ කියන්නේ. මොකද්ද මේ කතන්දරේ? අන්න අපි අහලා තියෙනවා, අපිට අහන්න ලැබිලා තියෙනවා. මොකද්ද? අන්න දෙවියන් වහන්සේ මේ විදිහට පාරාදීසයක් මවලා, ඊළඟ පාරාදීසයේ මේ විදිහට දෙන්නෙකුත් මවලා, අන්න ඒ දෙන්නව ටික දවසකින් මේ පාරාදීසෙන් එළවපු කතාවක්. ඒ එළවලා තියෙන්නේ මොකද්ද? මේ ඇපල් ගෙඩියක් කෑවා කියලා තමයි එළවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකට තමයි මේ විදිහට පාරාදීසෙන් එළියට තල්ලු කරලා තියෙන්නේ. ඉතින් එක්තරා විදිහක කිසිම කරුණාවක් නැති දෙයියෙක් කියලා කියන්න පුළුවන්. මොකද හේතුව මේ වගේ මේ ඇපල් ගෙඩියක් කෑවා වගේ සුළු දෙයකට මෙහෙම එළවන එක හරිද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒක නිසාද කොහෙද බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්වවදී කියනවා මේ විදිහට මෞංකාරයක් ඉඳියානම් මේක මහ විනාශකයක් මිසක් මෞංකාරයක් කියලා කියන්න බෑ. මොකද හේතුව මවලා තියෙන්නෙම ලෙඩක්, මවලා තියෙන්නෙම රෝගයක් කියලා සඳහන් කරනවා. ඉතින් කොහොම කොහොම හරි මේ දෙන්න එළවනකොට මේ දෙන්නට දීපු දඬුවම පිළිබඳ සඳහනක් වෙනවා. මේ කරපු වැරදි වැඩේට දඬුවමකුත් දීලා තමයි මේ මහ පොළොවට එළවන්නේ. මොකද්ද දෙන දඬුවම? කියනවා උඹලා නළලේ දහඩිය පෙරලා ජීවිතේ තියනකල් කන්න බොන්න හොයාගනින්නලා කියලා. නළලේ දහඩිය පෙරමින් ජීවිතේ තියනකන් කන්න බොන්න හොයාගනින්නලා කියන දඬුවම සමග තමයි මේ මහ පොළොවට නෙරපීමක් සිද්ධ කරා කියලා කියන්නේ. ඉතින් දුක මිතෙන කතාව තමයි එදා ඉඳලා මේ තියෙන දඬුවම දැනටත් කට්ටිය බොහොම ජයට පවත්වගෙන එනවා. ඒ දඬුවම බොහොම සාදරෙන් බාර අරගෙන දැනටත් පවත්වගෙන එනවා. ඉතින් අපිට මේ බුද්ධ වචනයක් ඇහිච්ච දවසක අහන්න පුළුවන්, තාමත් මදිද ඔය දඬුවම විද්දා? තාමත් ඔය දුවලා ප්‍රමාණවත් නැද්ද කියන ප්‍රශ්නයක් විමසන්න පුළුවන්. ඒ විදිහ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් අර යම්කිසි සාන්තුවරයෙක්, පස්සේ කාලෙක පහළ වෙච්ච සාන්තුවරයෙක් අන ඕගස්ටින් කියන බිෂොප්තුමා, මේ බිෂොප්තුමා අහනවා මෙන්න මේ විදිහ ප්‍රශ්නයක්. මෙන්න මේ ආදම් මේ විදියට හදපු මේ වැඩකිරීම කියන, කැඹිරීම කියන දුක්ඛිත පානය අපි හැමෝටම තාමත් බොන්න වෙලා තියෙනවා. මේ පානේ නොබී අපිට මේකෙන් ගැලවිලා යන්න අමතක කරන්න විදිහක් නැහැ. ඉතින් අපේ එකම බලාපොරොත්තුව තමයි මේ ජීවිතෙන් පස්සේ ජීවිතේවත් පාරාදීසේ නැවතත් උප්පත්තිය ලැබුණොත්, පාරාදීසෙට ගියොත් මෙන්න මේ කියන රෝගෙන්, මෙන්න මේ කියන වෙහෙසෙන් බේරෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඔය කියන කතාව අදටත් බොහෝ විදියට වෙනදටත් වැඩි පමණින් අදාළ වෙන දෙයක්. මොකද්ද? බොහෝ වෙහෙස මහන්සිලා කට්ටිය වැඩ කරනවා, කෙඳිරි ගාමින් තමුන්ගේ හිත ඇතුලෙන් කෙඳිරියක් සමග බොහොම වෙහෙසකින් බොහොම දිගු පැය ගණනක් වැඩ කරනවා. තමුන් අකමැති රැකියා ස්ථානවල බොහෝ පැය ගණනක් ගෙවමින් මේ විදිහේ වැඩ කිරීමක් සිද්ධ කරනවා. මොකටද වැඩ කරන්නේ? තමුන්ට අනවශ්‍ය දේවල් මිලදී ගන්නයි. ඒ වගේම තමුන් කැමති නැතු පුද්ගලයෝට ලොකුකම් පෙන්වන්නයි. අන්න ඒ විදිහේ හේතුවකට තමයි අපි මේ කැඹිරිල්ලක් සිද්ධ කරන්නේ. අර විදියට අකමැති රැකියා ස්ථානයක බණිමින් හිත තුලින් නැවත නැවත සාප කරමින් බොහෝ පැය ගණනක් වැඩ කරනවා. වැඩ කරන්නේ මොකටද? තමුන්ට අනවශ්‍ය දේවල් අරගන්න. ඔය අවශ්‍ය දේවල් කියලා හිතනවද? ඔය ගන්න දේවල් ඔක්කොම. ඒ වෙනුවට මේ කොහෙදෝ කට්ටිය ඔය ටීවී එකක් ඉස්සරහා වාඩිලා ඉන්නකොට ඔළුව ඇතුලේ හිටෝපු බීජ තමයි ඔය පැලවෙලා එන්නේ. දවසට පැය 3-4ක් ටීවී එකක් ඉස්සරහා කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුණාම දන්නේම නෑ අන්න කවුරු හරි අපේ ඔළුවට අදහස් දානවා වගේ මේක ගත්තනම් හොඳයි තමයි. ඒක ගන්න නම් ඉතින් තව ටිකක් වෙහෙස මහන්සිලා වැඩ කටයුතු කරන්න හරි හම්බ කරන්න වෙනවා. අන්න ඒ හරි හම්බ කිරීමත් එක්ක අන්න අරගෙන අපි කාවද පිනවන්න යන්නේ? කාටද ලොකුකම් පෙන්වන්න යන්නේ? අපි අකමැති පුද්ගලයන්ට තමයි. එහා ගෙදරට තරහකාරීන්ට අන්න ලොකුකම් පෙන්වන්න තමයි බලනකොට මෙච්චර වෙලා මේ වෙහෙසිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහ සාපයකට ලක් වෙච්ච ස්වභාවයක් අපි තුල තියෙනවා. ඇත්තටම අර දෙවියන්ගේ සාපය වගේ දෙයක් තමයි. මොකද්ද අන්න මේ විදිහට නළලේ දහඩිය පෙරලා ඔබ කන්න බොන්න හොයාගනින් කියන නෙරපීම තමයි තැන්ටත් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර මාක්ස්වාදයේ ඉදිරිපත් කරනකොට මෙන්න මේ කාල් මාක්ස් ඒ ඉදිරිපත් කරන කාලෙදී මෙන්න මේ විදිහේ චෝදනාවක් නගනවා. මේ ධනවාදයට මෙන්න මේ විදිහේ චෝදනාවක් නගනවා. මෙන්න මේ වැඩපිළිබඳ චෝදනාව තමයි තියෙන්නේ. මෙන්න මේ දෙවියන් වහන්සේගේ දඬුවම පිළිබඳ චෝදනාව තමයි තියෙන්නේ. ඉතින් මේ චෝදනාවේ තියෙන හරය තමයි අර විදියට මිනිස්සුන්ව හුරා කනවා හරියට ගෙවන්නේ නැහැ. ඔවට එහා ගියපු චෝදනාවක් තියෙනවා. ඔවට එහා ගියපු ප්‍රකාශයක් එතන තියෙනවා. මොකද්ද කියන්නේ? මෙන්න මේ සිස්ටම් එකට අනුව, මේ ක්‍රමයට අනුව මිනිස්සුන්ට ලැබෙන වැඩ බොහොම කම්මැලි වැඩ. අර මහා යන්ත්‍රයක දැතිරෝදයක් වගේ යම්කිසි වැඩක් කරනවා. නමුත් මේ යන්ත්‍රය මොකද්ද, මොකෙන්ද මේක කටයුතු වෙන්නේ, මොනවද මේකේ ප්‍රතිඵල කියලා දන්නේ නැති පමණට අනේ යම්කිසි වැඩක යෙදිලා ඉන්නවා. අර දැන් ෆැක්ටරි එකක වැඩ කරන සේවකයෙක් අරගත්තොත් එයා හැම වෙලේම ලේබල් අලවනවා. පෙට්ටියක් ගන්නවා, ලේබලයක් අලවනවා. පෙට්ටියක් ගන්නවා, ලේබලයක් අලවනවා. දවස ඔය විදිහට තමයි ගෙවන්නේ. එතකොට හැමදාම මේ කරන වැඩේ මහා එපා කරපු වැඩක්. ඊළඟ බැරිලා ලේබලේ පොඩ්ඩක් වැරදිලා අරලා යවුවොත් කම්මැලිකමටම අන්න මාසෙකට දෙකකට තුනකට පස්සේ එනවා ලොකු කොම්ප්ලේන් එකක්. මෙන්න මේ විදිහේ වරදක්, මෙන්න මේ විදිහේ ආපදාවක් සිද්ධ කරලා කියලා. එතකොට ඔන්න ඔය ඡේදනාව තමයි තියෙන්නේ. මේ ක්‍රමයට අනුව ලැබෙන වැඩ මහ එපා කරපු වැඩ. මහ කම්මැලි වැඩ. අර විදිහට මිනිස්සෙගේ නියම පොටෙන්ෂල් එක, නියම විභවය අඳුන ගන්න පුළුවන් විදිහේ වැඩක් ලැබෙන්නේ නැහැ කියන අදහස ප්‍රකාශ කරනවා. වැඩි දිනට ඒ විදිහ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට කියනවා තමුන්ගේ පාලනයක් යටතේ, තමුන්ගේ ක්‍රමයක් යටතේ මොකද්ද මේ ලබා දෙන සහනය, මොකද්ද මේ ලබා දෙන උත්තරේ කියලාත් සඳහනක් කරනවා. මොකද්ද ලබා දෙන්නේ කියනවා. එතකොට කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට උදේ පුළුවනි ලේඛකෙක් වෙන්න, උදේ වරුවට ලේඛකෙක්, හවස් වරුවේ එයා මාළු බාන්නෙක්, ඊට පස්සේ රාත්‍රියට අන්න යම්කිසි අවන්හලක වේට කෙනෙක් විදිහට වැඩ කිරීමක් එයාට ලැබෙනවා. එතකොට එයා ලේඛකෙක් වෙන්නෙත් නැතුව ලියනවා, ඊළඟට අර විදිහට මාළුකාරයෙක් වෙන්නෙත් නැතුව මාළු බානවා, අර විදිහට වේටර් කෙනෙක් වෙන්නෙත් නැතුව ඒ කටයුත්තත් සිද්ධ කරනවා කියලා. අන්න මේ එක එක්කෙනාට කැමති විදිහක යම්කිසි වෘතියක් තෝරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා අන්න අර දෙවියන් වහන්සේගේ ශාපය ගැන පොඩි ප්‍රකාශයක් අදහසක් කරනවා. ඒ වැරදිලා තියෙන ක්‍රමේ නිවැරදි කරන්න පුළුවන් අදහසක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ අදහස බොහෝම ප්‍රායෝගික පැත්තෙන් මේ නවීන ලෝකේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අදහසක් නෙමෙයි. ඒ වෙනුවට පොතේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ශාපයකට අපි ලක් වෙලා තියෙන අවධියක අපිට පුළුවනි මෙන්න මේ ශාපෙ පිළිබඳ යම් කිසි කතා බහකට විවරයක් හදාගන්න. ඒ විදිහේ කතා බහකට ඉඩකඩක් හදාගන්න. ඒකට අදාළ විදිහට තමයි අපේ සූත්‍ර දේශනාවේ ඊළඟ කොටස ගැළපිලා එන්නේ. දැන් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අපි මේ සූත්‍රයක් දිගේ ගටිකාර සූත්‍රය කියන ඒ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රේ දිගේ තමයි යමින් ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ගමන නම් හෙමින් සමහර විට කෙනෙක්ට කම්මැලි හිතෙන්නත් පුළුවන්. නමුත් ඉතින් අපි යම් යම් පමණට ඉදිරිපත් වෙන කරුණුත් එක්ක ගමන් කරනවා. එතකොට අපි නැවතිලා ඉන්න තැන තමයි අර රජතුමාට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමුන්ගේ මේ උපස්ථායකයා ගැන යම් කිසි ප්‍රසාදයක් ප්‍රකාශ කරනවා. එයාගේ ගුණවර්ණාවක් සිද්ධ කරනවා. එතකොට මේ උපස්ථායකයා කවුද? අන්න ගිහි උපස්ථායකෙක් විදිහට වැඩ කටයුතු කරපු කෙනෙක්. එතකොට එයාගේ ස්වභාවය තමයි අන්න අවශ්‍ය දේවල් මොනවද, පොඩි පොඩි දේවල් ඒ අවශ්‍ය කටයුතු ඔක්කොම හොයලා බලලා කරනවා. ඉතින් ඒ හොයලා බලලා එහෙම කරන පිරිසගෙන් ලොකු අනුග්‍රහයක්, සේවාවක් වෙනවා. අනිත් පැත්තෙන් ඉතින් වාදෙකුත් වෙනවා හිටපු ගමන්. ඉතින් කොහොම කොහොම හරි ඒ විදිහේ කෘත්‍යයක් තමයි මේ කරන්නේ. එතකොට ඒ විදිහට බොහොම විවේකීව, බොහොම අත්‍යවශ්‍ය විදිහට, බොහොම උනන්දුවෙන් මේ බුදුරජාණන් වහන්සේ සහාය පිරිසට අවශ්‍ය දේවල් හොයලා බලමින් අග්‍ර විදිහට උපස්ථාන කරපු ගිහි කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. ඒ විදිහට අර අවශ්‍ය විදිහට ඔක්කොම හොයලා බලලා කරපු කෙනෙක්. ඉතින් ඔය හොයලා බලලා කරනවා කියලා කිව්වහම මට සාමාන්‍යයෙන් අපේ අම්මව තමයි ඔළුවට එන්නේ. මොකද අන්න ඔක්කොම හොයලා බලලා කරනවා, අනිත් පැත්තෙන් වැඩිපුර කරන්න ගිහිල්ලා ඉතින් ප්‍රශ්නත් මතුවෙනවා. වැඩිපුර කරන්න ගිහිල්ලා ඉතින් ලෙඩත් දාගන්නවා. සමහර කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න ගියාම අන්න ගාගෙන ලේව කාගෙන ආශ්‍රය කරන්න යනවා. ඊට පස්සේ අන්තිමට මාස දෙක තුනක් යනකොට තරහ වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් කවදාවත් ඕකේ මැදක් ගැන නම් අදහසක් කැමැත්තක් නැහැ. ඉතින් අර විදිහට උදව්පදව කරන්න ගිහිල්ලාම අන්න වැඩි වැඩියෙන් උත්සාහ කරන්න ගිහිල්ලාම ඉතින් අන්තිමට තරහ වෙලා තමයි නතර වෙන්නේ. ඒ මදි වැඩ කමක් නැහැ. තව කියනවා ඉතින් තමුන්ට මේ දැනෙන වෙහෙස පිළිබඳ කියනවා. අන්න මොකද්ද කියන්නේ? හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියලා කියනවා. මේ විදියට මේ දැනෙන වෙහෙස ප්‍රකාශ කරනවා. නමුත් කවදාවත් අර පාලනයක් සහිතව කිරිල්ලක් තේරෙන්නේ නැහැ. එක්කෝ එහාන්තේ නැත්තම් මෙහාන්තේ. බයිපෝලර් තමයි. ඒ අන්ත දෙකෙන් මිදීමක් ගැන එච්චර ලොකු අදහසක් නැහැ. නමුත් අපි නිවැරදි පාරක් තේරුම් ගන්නවා නම් සමහර විට අවශ්‍යතාවයට උදව් කිරීමක්, කෙනෙක් ඉල්ලුවා නම් උදව් කිරීමක්, කෙනෙක්ට අවශ්‍යතාවයක් පේනවා නම් උදව් කිරීමක්, ඒක කළා අද්දක පියද ගත්තා. උදව් කරන කට්ටියගේ තියෙන අනිත්‍යවල තමයි දැන් කරාට පස්සේ බලාපොරොත්තු වෙනවා මටත් මොනවා හරි ලැබෙයි කියලා. මොනවා හරි දුන්නොත්, මොනවා හරි ඉල්ලුවොත් අන්න ඒකම සමහර විට අදහසක් ඉදිරිපත් කරනවා. මටත් මේ පොඩි අවශ්‍යතාවයක් තියෙනවා, මගෙත් මේක කරගන්න පුළුවන් නම් වටිනවා කියලා. ඔන්න ඔය විදිහේ දෙයක්, ඒ විදිහේ එකක් කමුණල එවනවා. ඉතින් එහෙම ඇමිනුවාම අර දෙන එකේ අර්ථෙත් ටිකක් බාල වෙනවා. ඒ ලබා දීපු උදව්වේ අර්ථෙත් ටිකක් බාල වෙනවා. අන කෙනෙක්ට පුළුවන් නම් උදව්වක් අවශ්‍ය විදිහට කරලා ඒක එතනින් ඉවරයි. ඒ වැඩි අහවර කරා, අත් දෙක පියද ගත්තා, නැවත ස්තුතියක්වත් නොලැබෑවා කියලා අනිත් පැත්ත බලා ගන්න පුළුවන් නම්, අහක බලා ගන්න පුළුවන් නම් අන්න අපමණ දේශයක් කෙනෙකුත් නැහැ. සමහර විට දෙයක් වැරදුනහම, උදව් කරපු දෙන්නේ කෙනෙක් හපා ගෑවහම ඒ විදිහේ තරහක් වෙහසක් කෙනෙකුත් නැහැ. මොකද හේතුව අර උදව් කරපු පමණටම අනිත් පැත්තට ද්වේෂේ මතුවලා එනවා. ආයි පාන දෙන උදව් කරන්න ගියාම කනකොට කන්නේ ආයි බෙල්ලම තමයි පැනලා. ඉතින් ඔක තමයි අන්ත දෙක. ඒ අන්ත දෙකෙන් මැදින් යන ගමනක් ගැන තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. මන්දා ඉතින් මගේ දුර්වලකමක් කියලා එදා ඉඳලා තිවිලා නැහැ. වැඩිය පැනලා දෙන එකක් තිවිලම නැහැ. නමුත් ඉතින් එක එක්කෙනාගේ ශක්තියින් වෙනස්, එක එක්කෙනාගේ දියුණු වෙලා තියෙන පැති වෙනස්. ඉතින් එතකොට සමහර කෙනෙක් ওই විදිහට උදව් පදව කරමින්ම යන ප්‍රතිපදාවක් මේ ශාසනේ තියෙන්න පුළුවන්. ඒ විදිහ ඔක්කොම හොයලා බලලා කරන අවශ්‍යතා සම්පූර්ණ කරන පිරිසුත් මේ ශාසනේ ඉඳලා තියෙනවා. ඉතින් ඒකට උදාහරණයක් තමයි මේ ගටිකාර කියන උපස්ථායකයා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි අහලා තියෙනවා ඔය සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණ කියනකොට එක එක විදිහට ගෙනහැර දක්වනවා. මෙහෙමයි කියලා ඉරක් ඇඳලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නැහැ. ඒ වෙනුවට එක එක පුද්ගල ස්වභාව අනුව කියනවා. ප්‍රඥාවාදීක, සද්ධාවාදීක ඔය විදිහට කියනවා. එතකොට එතනත් එක්කෙනෙක් ගැන කියනවා, මොකද්ද මේ සෝදාගත් අත් ඇත්තේ, දුරුකල මසුරු මල ඇත්තේ, මෙන්න මේ විදිහට දීමේ යෙදුණු, දීමට විවෘත වුණු පිරිසකුත් ඉන්නවා කියලා සඳහන් කරනවා. එතකොට ඒගොල්ලොන්ගේ තියෙන ස්වභාවය තමයි ඒක. ඒගොල්ලෝ දියුණු කළ තියෙන ස්වභාවය තමයි ඒක. එතකොට එයාට ගිහිල්ලා මොනවා හරි ඉල්ලුවොත් අවස්ථාවක් මතුවෙලා આવොත් ආයි බොක්කේ තියෙන එක හරි ඇදලා දෙනවා. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා පින්ඩපාද ගිහිල්ලා ගිහිල්ලා තුන් හතර දිනක් එනකොට අන්තිමට ගෙදර කන්න නැහැ තියෙන ටික ඔක්කොම හූර්ලා හූර්ලා දීලා. ඉතින් කියනවා ඔය වගේ ගෙවල් වලට යන්න එපා. මේ යන්න එපා කියන්නේ කොහෙටද? මේ හොඳම දායකයෝ ඉන්න ගෙවල් වලට. හොඳටම දෙන කට්ටිය ඉන්න ගෙවල් වලට සම්මුතියක් දෙන්නේ නැතුව සංඝයාට කියන්නේ නැතුව යන්න එපා කියලා කියනවා. මොකද ඒගොල්ලෝ අර විදියට සීමාවක් දන්නේ නැහැ. සංඝයා වහන්සේ කෙනෙක් දැක්කහම දීලා දීලා ගෙදර ළමයින්ට කන්න තියෙන හරි දීලා අහවර කරනවා. ඉතින් මිනිස්සු දොස් කියනවා. වටපිටාවේ මිනිස්සු දොස් නගනවා. ඒගොල්ලන්ගේ හිතවල දොසක් නැති වුණත් අන්න ඒක නිසා පොඩ්ඩක් ඒ වගේ තැන් මගාරින්න කියලා අන්න අවවාදයක් බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා. ඉතින් ඒ වගේ චරිතය ගැන තමයි මේ කියන්නේ. ඒ චරිත ගුණ ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ කියාගෙන යන්නේ. ඉතින් ඒ කියපු ඊළඟ ගුණ පාඩය අපි අර දේව පුරාණේ කතාවකුත් කියලා පටන් ගත් එකත් එක්ක ගැළපිලා එනවා. මොකද්ද මේ ගටිකාර කියන උපස්ථායකයාගේ ජීවන රටාව පිළිබඳ රැකියාව පිළිබඳ යම්කිසි විස්තරයක් බුදුරජාණන් වහන්සේ එතෙන්දී කරනවා. ඉතින් මතක් කරගත්තොත් නැවතත් අන්න අර කිකි කියන රජතුමාගේ වස්ස ආරාධනාවක් ප්‍රතික්ෂේප කළා තමයි මේ ගටිකාර කියන උපස්ථායකයාගේ වස්ස ආරාධනාවක් මම දැනට බාරගෙන තියෙනවා කියලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙම කියනකොට රජතුමා කියනවා මේ මේ වගේ උපස්ථානයක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ සමග සංඝයාට රජවරු කර උපස්ථාන කළා කියන්නේ මේ මේ වගේ එකක් ලැබෙනවා කියලා. එන්නේ එහෙම කියනවා. මේ වගේ එකක් ලැබෙනවා මොකද කියන්නේ ඔබ වහන්සේ කියලා අහනවා. එතකොට කියනවා නෑ මම දැනට මේකක් බාරගෙන ඉවරයි. එතකොට බාරගෙන තියෙන්නේ මොන ඉදියේ වස්තු සම්භාරයක් තියෙන එක්කෙනෙක්ගේ වස් ආරාධනාවක්ද? ඊළඟ මොන විදිහේ මුදල් හදල් තියෙන කෙනෙක්ගේ වස් ආරාධනාවක්ද කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට කියනවා මේ ගටිකාර කියන උපස්ථායක තෙම රන් රිදි වගේ දේවල් මේ විදියට මුදල් කහවණු වගේ දේවල් ඉවත් කරපු කෙනෙක්. එතකොට එයා මේ විදිය දේවල් පාවිච්චි කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒක අපි අද කාලේ නම් කොහොමවත්ම හිතා ගන්න බැරි දෙයක්. කොහොමද මේ විදියට මුදල් පාවිච්චියක් නැතුව ජීවත් වෙන්නේ කියන එක. දැන් ඔය සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ කෙනෙක්ට මේ විදියට මුදල් අතහැරලා මුදල් නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන එකත් සමහර විට අද කාලේ හැටියට ලොකු ආශාරයක් බවට පත් වෙලා තියෙන පුළුවන්. නමුත් මේ මුදල පස්සේ හඹා යන මිනිස්සු වෙනුවට මුදලේ ආදීනෝ දැකපු කොටසක් මේ ලෝකේ දැනටත් ජීවත් වෙනවා. සමහර විට බෞද්ධ පරිසරයක් නැති වුණත් මේ වගේ රටක නොවුණත් අන්න කෙනෙක් ඉන්න පුළුවන් මේ මුදලේ ආදීනෝ දකින්න. මේවායි ආදීනෝ දකින්න කෙනෙක්. ඒතර මම එකපාරක් ඔන්න විදිය මුදල් පාවිච්චිය පිළිබඳව ආකාරي කතාවක් කියලා මුදල් පාවිච්චියක් නැහැ කියලා මෙන්න මේ කිසිම මේ පිළිබඳ හැඟීමක් නැති වෙනම රටක ඉන්න වෙනම කෙනෙක් තමොන්ට මේක බොහොම ලං කරගෙන ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කොහොමද මේ මේ විදිහට ජීවත් වෙන්නේ? මම මේ විදිහට ඇමරිකාවේ ඈත ප්‍රාන්තයක ඉන්න කෙනෙක්. මම බොහොම මේ පරිසරෙන් දුරස් වෙච්ච කෙනෙක්, ජනාකීර්ණ පරිසරවලින් දුරස් වෙච්ච කෙනෙක්. නමුත් දැනටත් මට මෙන්න මේ විදිහට මුදල් පරිහරණය කිරීමක් බැංකු ගිණුම් අනම්මනක් නැති වුණත් මුදල් පරිහරණය කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මගේ ළමයි දෙන්නෙක් ඉන්නවා, නෝනා කෙනෙක් ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක ජීවිතේ ගැට ගන්නකොට මුදල් මට පරිහරණය කරන්න වෙනවා. ඒතකොට එහෙම දෙයක් නැතුව කොහොමද ජීවන රටාවක් ගෙවන්නේ? කොයි විදිහේ ජීවන රටාවක්ද ඕක කියලා අන්න 아무 විදිහේ ප්‍රශ්නයක් අහනවා. ඒ අහන ප්‍රශ්නේ තුලම තියෙනවා මේ තැනැත්තා ඒ ආදීනවේ දැකලා තියෙනවා. අපිට නොතේරෙන සමහර විට මේ බණ ගන්න කට්ටියට නොතේරෙන ආදීනවය ඔය මුදල් පිටිපස්සේ තියෙනවා. ඉතින් ඔය මේ අපි කියන කතාව මුදලෙන් දුරස් වෙලා ඉන්න පුළුවන් කියන කතාව, එහෙම ජීවන රටා තියෙනවා කියන කතාව කිව්වහම මේ තැනත්තා කියනවා ඇත්ත තමයි. නමුත් ඉතින් මගේ ජීවිතේ මට ඒ වගේ ඉලක්කයකට යන්න බෑ. මම වැඩියම අගය කරන දේ තමයි මගේ නෝනායි දරුවෝ දෙන්නයි. ඒගොල්ලොත් මෙන්න මේ වටිනාකම තේරුම් අරගෙන තියෙනවා. ඒ වෙනුවට ඒගොල්ලෝ නොයිකුත් දේවල් ඉල්ලමින් අරක පිටිපස්සේ මේක පිටිපස්සේ යනින් හඬනවා වෙනුවට ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා මේ වගේ දුරස් භාවයක් මේ විදිහට ඇති කර ගැනීමේ වටිනාකම කියලා. අන්න මේ බණ අහපු නැති කෙනෙක් වුණත් සමහර විට මේ වගේ දෙයක වටිනාකම අඳුනගෙන තියෙනවෙන්න පුළුවන්. මේක මේ දෙවියන් වහන්සේගේ සාපයක් වගේ දෙයක් කියලා යම් කිසි දැනුමක් ඇති කරගෙන තියනවා ඉන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ අවබෝධයක් තියෙන කෙනෙක් තමයි අන්න මුදලින් ටිකක් දුරස් වෙනවා. මුදල් වලට මිලදී ගන්න බැරි තත්යකට පොඩ්ඩක් තමුන්ගේ ස්වභාවය ඇති කරගන්නවා. මුදල් පිළිබඳ ලොකු ලොකු කතා කතන්දර කියාගෙන එන කට්ටිය වුණත් ඉතින් ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්න හේතුවක් එතන අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ මුදලින් ඈත් වෙච්ච ස්වභාවයක් මේ ගටිකාරකෙ තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ කුඹලෙක්නේ වලන් හදන වැඩේනේ කරන්නේ. ඉතින් කියනවා බහා තැබූ අවි ආයුධ සහිතයි මේ කෙනා. එතකොට එයා පොළව හාරන්නේ නැහැ. පොළව අර විදිහට ආයුධ වලින් හාරන්නේ නැහැ. අර මැටි ගන්න උනත් ඒ වෙනුවට මෙයා මොකද කරන්නේ? මීයන් සුනකයන් වගේ සත්තු විසින් ඇද දමන ලද පසක් තියනවාද? ගංගියුරු කැඩිලා වැටිච්ච පසක් තියනවාද? අන්නේ පස අරගෙන ඇවිල්ලා වලන් හදනවා. වලන් හදලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. මෙන්න මේ වලන් හදලා තියනවා කැමති කෙනෙක් සහල් ටිකක්, මුං ඇට ටිකක්, කඩල ටිකක් ගෙනහල්ලා තියලා මේ වලඳක් අරගෙන යන්න. තමන්ට කැමති වලඳක් අරගෙන යන්න කියලා සඳහන් කරනවා. අන්න ඒක තමයි එතකොට ජීවන වෘතිය. ඊළඟට කියනවා මව්පියන් පෝෂණය කරන කෙනෙක් මෙයා. මේ මව්පියන් දෙදෙනාම ඇසන්දයි. එතකොට අන්ධ මදෙමව්පියන් පෝෂණය කරන කෙනෙක් මේ උපස්ථායක කියලා. අන්න මේ ජීවිකාව සම්බන්ධයෙන්, වටපිටාව සම්බන්ධයෙන් යම් කිසි ප්‍රකාශයක්, යම් කිසි පැහැදිලි කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඉතින් ඔන්න ඔය කියන කතාව අපි තව ටිකක් දිගහැර ගන්න තමයි අද දවස වෙන් කරන්න කියලා බැලුවේ. එතකොට අපේ ජීවිතවල අපි වටිනකම් දීලා තියෙන්නේ මොන මොන දේවල් වලටද? කොයි විදිහට පැය ගාණක් අර විදිහට රැකියා ස්ථානවල සාප කරමින් ගත කරනවද? ඊළඟට ඒ හම්බ කළා යහපත සලසන්න බලාපොරොත්තු වෙන, හම්බ කළා හොඳට එකතු වෙන්න බලාපොරොත්තු වෙන තමුන්ගේ පවුල පිරිසත් එක්ක ගත කරන වේලාව කොහොමද කියලා වගේ ප්‍රශ්න නැවත නැවත විමසන්න පුළුවන් හොඳ කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලන්න පුළුවන් ඇත්තටම මගේ ජීවිතවල වටිනාකම් මොන මොන පැත්තේ වටිනාකම්ද මට තියෙන්නේ කියලා. එතකොට සමහර කෙනෙක් කියනවා අන්න මම නම් මුදල් සම්බන්ධ වටිනාකම්, මම නම් රැකී රක්ෂාව ඒ ලොකු ලොකු දේවල් සම්බන්ධ වටිනකම්, යාන වාහන වගේ වටිනකම්, ඒ දේවල් මත තමයි මගේ ජීවිතේ තීරණය වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කියන කෙනෙක්ට ඒ වගේ ඒවා කරගෙන ඉන්න පුළුවන්. නමුත් මුදල තිබුණු පමණින්, රැකී රක්ෂාව හොඳට තිබුණු පමණින්, ලොකු ලොකු නම්බුනාම රැස් කරගත්තු පමණින් සතුට ඇති කෙනෙක් බවට පත් වෙනවාද කියලා ඇහුවොත් අන්න එතකොට ගැටලුවක් මට ලයින් පුළුවන්. ඔය ලෝකේ ඉන්න හොඳ චරිත අධ්‍යයනය කළ බැලුවොත්, හොඳටම ලං කරගත්ත වස්තු සම්භාර සහිත පුද්ගලයව පිළිබඳව විමසලා බැලුවොත් හිත සතුටුද කියලා, අන්තිමට මැරුණේ මොන විදියටද කියලා වෙහෙසෙමින්, හඬමින්, වැළපෙමින්, ද්වේෂෙන් තමයි මැරිලා ගිහිල්ලා තියෙන්නේ. අන්න එක පැත්තක් විතරක් ජීවිතේ ફોකස් කළා, ඒ පැත්ත විතරක් වර්ධනය කළා, අන්තිමට තමුන්ටම පීඩාවක් වෙහෙසක් ඇති කරගන්නවා. එතකොට මේ සාමාන්‍යයෙන් රැකී රක්ෂා පිළිබඳත් ජීවිතය පිළිබඳත් යම් කිසි සමබරතාවයක් අපි හදාගත යුතුයි. එහෙම කිව්වට මොකද කවදාවත් ගන්න බැරි සමබරතාවයක් තමයි ඕක. මොකද හේතුව අපි යම් කිසි දෙයක් පිටිපස්සේ එලවගෙන ගියාද ඒ එලවීම නිසාම මෙන්න මේ ක්‍රියාව අසමබර වෙනවා. ඒතර මුදල් හම්බ නොකර ඉන්න බෑ. ඒ අවශ්‍යතාවය තියෙනවා. ඊළඟ මුදල් හම්බ කරන්න ගියාම පැය ගණනාවක් රැකියා ස්ථානේ ඉන්න වෙනවා. එතකොට ඉන්නකොට අන්න ගෙදර පිරිස ඉබේම දුරස් වීමක්, අමතක වීමක් සිද්ධ වෙනවා. අන්තිමට දරුවන්ට කාලන ගොන්න දීලා පෝෂණය කරාට මොකද? දරුවෝ දෙමාපියන්ට ද්වේෂ කරන තත්යකට, සාප කරන තත්යකට පත් වෙලා ඉන්න පුළුවන්. තමුන්ගේ ජීවිතය ගැන යහපත සැලසුවේ නැහැ කියලා චෝදනාවක් නගන්න පුළුවන්. ඉතින් කෙනෙක් කියනවා බොහොම වැඩි රාජකාරී අතර ඉන්න කෙනෙක් පිළිබඳ තමන්ගේ අත්දැකීමක් පිළිබඳ සඳහනක් කරනවා. මට මේ විදිහට ළමයි හතරක් ඉන්නවා. මම ඉතින් උදේ ඉඳලා අවශ්‍ය වෙනකම් වැඩ තමයි. නමුත් දවසක් මට නෝන කතා කරලා කිව්වා මෙන්න මේ එක දරුවෙක්ව ඉස්කෝලෙන් අරගන්න. ඉස්කෝලේ ගේට්ටුව ගාවෙන් අරගන්න. මොකද අනිත් දරුවෝ 3 දෙනායක යම්කිසි වැඩසටහනකට සම්බන්ධ වෙන්න යම්කිසි අවස්ථාවකට සම්බන්ධ වෙන නෝනාට යන්න වෙලා තියෙන නිසා. ඉතින් මම මොකද කරේ, ෂෝට් ලීව් එකක් දාලා එදා රැකියාවෙන් නික්මිලා ගිහිල්ලා අර දරුවව මම ඉස්කෝලේ ගාවින් අරගත්තා. අරගෙන අපි දෙන්න පොඩ්ඩක් මුහුදු වෙරළට ගිහිල්ලා පොඩ්ඩක් එහෙම හැවිද ඇවිද ඉඳිය රැල්ල පෑගුවා, සිප්පි කටුව ඇහිඳා එහාට මෙහාට දිව්වා. ඊට පස්සේ මුහුද ළඟම තියෙන යම්කිසි ආපන ශාලාවකට ගිහිල්ලා අපි එතන තියුණු කෑම වේලක් අරගෙන දෙන්න එක්ක ආහාරයට ගත්තා. ආහාරයට අරගෙන ගෙදර ඇවිල්ලා මේ දරුවව නාවලා, ඊට පස්සේ මේ දරුවව ඇඳට දාලා ඒ දරුවට මම කතා පොතක් කතන්දරයක් කියෙව්වා. මේ කතාවත් කියවලා නින්දට වැටෙනලා ඔන්න මෙන්න තිවිදි මේ දරුවා මට කියනවා, "තාත්තා, අද තමයි මගේ ජීවිතේ හොඳම දවස. අද තමයි මගේ ජීවිතේ වටිනම දවස" කියලා මෙන්න මේ දරුවා ප්‍රකාශ කරා කියලා කියනවා. එතකොට කියනවා මේ මොන මොන ලොකු ලොකු දේවල් නැතුව මේ විදිය සුළු සුළු දේවල් වලින් කොහොමද කෙනෙක්ගේ වටිනම දවස එදා බවට පත් වෙන්නේ? කොහොමද කුඩා දරුවෙක් එපමණකට ඒ වගේ දෙයකින් සතුටු වෙන්නේ කියලා අන්න අර තමන්ගේ අත්දැකීම ප්‍රකාශ කරනවා. ඒතර අපි ඉඳා හිතා ඉඳන මිල මුදල් වලින් ඔක්කොම හරියනවා, යාන වාහන වලින් ඔක්කොම හරියනවා කියලා ඒක එක අංශයක් විතරයි. ඔය එක අංශයකට බර වෙලා යන ගස් ගොඩක් වෙලාවට කඩා වැටිලා තමයි අහවර වෙන්නේ. එහෙම නැත්තම් තව මොනවද තියෙන අංශ කියලා කල්පනා කරලා බලන්න පුළුවන්. ඒතර තමන්ගේ පවුලේ පිරිස පිළිබඳ යම්කිසි හැඟීමක් තියෙනවා නම්, ඒ පිරිසත් එක්ක කල්ගත කරන්න උත්සාහවත් වෙනවා නම්, දවසේ පැය කීයක් ඒ සඳහා වැය කළා තියෙනවද කියලා බලන්න පුළුවන්. අපි හිතමු සමහර විට හරි හම්බ කිරීමට පැය 10ක් වැය කළා තියෙනවා නම්, එතකොට ඒකට දීලා තියෙනවා අපි 140ක පමණ වටිනකමක්. ඊළඟට පවුලේ පිරිසට කොච්චර වටිනකමක් දෙනවද? 120ක්වත් දෙන්න පුළුවන්ද? එහෙනම් ඒ කාලේ ඒකට වැය කරන්න වෙනවා පැය 24කින් 120ක්. ඊට පස්සේ සමහර විට ගොඩ දෙනෙක් මේ වගේ කටයුතු කරගෙන යනකොට අන්න සෞඛ්‍ය පිළිබඳ අමතක වෙනවා. තමුන්ගේ මානසික සෞඛ්‍ය, කායික සෞඛ්‍ය පිළිබඳ අමතක වීමක් සිද්ධ වෙනවා. ඒතකොට අර ගිය සතිය අපි ඕක තමයි කතා කරේ, ආහාර පිළිබඳ කතාවකුත් එක්ක. අන්න එතකොට ඒ විදිහේ ටික කාලයක් ගෙවලා අන්න ලෙඩෙක් බවට පරිවර්තනය වෙනවා. මටත් ලොකු විශ්වාසයක් තියෙනවා, මම ගිය ගමන ගියා නම් මෙලහට අන්න මොකක් හරි හොර හොඳ නම්බුකාර ලෙඩක් අනිවාර්යෙන් හදාගෙන කියලා. මොකද ඒ ගමන තමයි යන්නේ, ඉගෙනගෙන අනම් මනම් කළා ඔක්කෝ යොරෙලා යන්තම් රැකියාවකට ගිහිල්ලා අන්න හරි හම්බු කරන කාලේනකොට, කන බොන කාලේනකොට කන්න බොන්න බැරි ලෙඩක් හැදෙනවා. ඉතින් අච්චර දුවගෙන ඇවිල්ලා වෙහෙස වෙලා ඇවිල්ලා අන්තිමට අන්න බඩට දාගන්න හැකියාවක් නැහැ මේ බලාපොරොත්තු වෙච්ච දේවල්. අර විදිහට කන්න බෑ කියලා ප්‍රශ්නයක් මතෙලා එනවා. ඉතින් පොඩි කෙනෙක් කියනවා අන්න පොඩි ළමයි දෙතුන් දෙනෙක් එකතු වෙලා මොකද්ද මේ පම්පෝරියක් ගහනවා. එක කෙල්ලෙක් කියනවා, පොඩි එකෙක් කියනවා, අපේ තාත්තට තියෙනවා රත්තරන් දතක් කියලා. ඉතින් අන් දෙතුන් පාරක් කියනවා. දැන් වටපිටාව ඉන්නේ උන් මේ එක්කෙනෙක් දෙන්නෙක් අහනවා, "ඇතර රත්තරන් දතක් තියෙනවද ෂා?" කියලා කියනවා. ඊට පස්සේ තව ළමයෙක් කියනවා, "මේ ළමයාට දැන් මේ පම්පෝරියෙන් හින්දා තමුන්ගේ මූණ හරි නැහැ. දැන් මමත් මොනවද කියන්න ඕනි කියලා බලාගෙන ඉඳලා ඉන්න අන්තිමට කියනවා, "අපේ තාත්තට තියෙනවා දියවැඩියාව. ඒක තමයි වටිනාම දේ එයාට ලැබිලා තියෙන." අන්න ඉතින් ওই විදිහේ දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. තමුන්ගේ සෞඛ්‍ය ගැන කල්පනාවක් නැහැ. ඒ වෙනුවට ඔහේ දුවගෙන ගිහිල්ලා ලෙඩෙක් බවට පත් වෙනවා. බොහොම නම්බුකාර ලෙඩ කියලා ඇවිල්ලා සමහර විට අපිටත් ලිස්ට් එකක් කියනවා, "මට තියෙනවානේ සයිනස් ඕපන් හාර්ට් සර්ජරි එකක් කරලා තියෙනවා. වැඩිය මේ අත මේ වැඩිය දිග අරින්න බෑ" කියලා ඔන්න ඉතින් ලොකු විස්තරයක් කියනවා. කියලා ඉදිරිපත් කරනවා තියෙන ලැබිලා තියෙන වටිනකම. අර විදිහට අපේ තාතර තියෙනවා දී වැඩියාව කියලා ලොකු පම්පෝරියක් ඉදිරිපත් කරනවා. ඒ සෞඛ්‍ය පැත්තක්. ඊළඟට අර විදිහට මානසික සෞඛ්‍ය, හිත සතුටුද, හිත සතුටින්ද කල් ගෙවන්නේ කිව්වොත් අන්න ඒකටත් යම්කිසි වෙලාවක් වැය කරන්න වෙනවා. එතකොට අපි හිතමු කායික සෞඛ්‍ය ව්‍යායාම සඳහා නිින්ද සඳහා වෙලාවක් වැය කරනවා වගේම මානසික සෞඛ්‍යටත් අර අතරමැද හරි වෙහෙස වෙහෙස වැඩ කරන වෙලාවේ හරි පොඩ්ඩක් වැය කරන්න වෙනවා. ඉතින් පැය 24න් කීය කීය දීලා තියනවද කියලා පොඩ්ඩක් කැල්කියුලේට් කරලා බලන්න පුළුවන්. රැකියාවට හරි හම්බ කිරීමට මම 140ක් 50ක් දීලා තියෙනවා. ඊට පස්සේ නින්ද සඳහා ව්‍යායාම සඳහා මෙච්චර පැය ගාණක් දීලා තියෙනවා. ওই ටික දුන්නට පස්සේ gedara kattiyetai මානසික සෞඛ්‍යයටයි ඉතුරු වෙන ප්‍රමාණය සෑහෙන අඩුයි. ඊට පස්සේ අර පොලියාන කියනා වගේ ජීවත් වෙන්න වෙලාවක් ජීවත් වෙන්න වෙලාවකුත් තියෙනවද මුකුත් නොකර ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. පැය 24 මදි වෙන්න පුළුවන් 48ක්වත් තියුණා නම් මොනවා හරි කරගන්න තියුණා කියලා අදහසක් එන්න පුළුවන්. ඒකම තමයි, කියන්නේ සාපයක්ම තමයි. දෙයියන්ගේ සාපයක් වගේ එකක් තමයි වැඩිලා තියෙන්නේ. නමුත් ඒ සාපේ අතුරෙන් අන්න අපිට යම් කිසි වෙනසක් හොයාගෙන ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විදිහේ හැකියාවක් මතු කරගන්න බැරි නෑ. නමුත් ඉතින් ටික ටික ක්‍රියාවත් වීමෙන් තමයි ඒ වගේ දෙයක් අපිට ලං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එය වැටිලා ඉන්න එක හැමදාම වැටිලා ඉඳියා කියලා එහෙම කවදාවත් සැනසීමක් විවේකයක් ලං කරගන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා ටික ටික බලන්න මගේ ජීවිතේ දිහා මමම හැරිලා බලනවා. මොන මොන විදිහටද මං කල්ගත කරන්නේ? මොන මොන දේවල්ද මගේ ප්‍රයොරිටීස්? මොනවටද මම වටිනකම් දීලා තියෙන්නේ කියලා නැවත නැවත බැල්මක් සිද්ධ කරන්න පුළුවන්. අන්න ඒ බැල්මත් එක්ක ඇත්තටම මේ පැවිදි කෙනෙක්, එහෙම නැත්නම් ගිහිව ඉඳගෙනත් අර වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්, සමහර විට ওই කී විදිහේ විවේක ජීවිතයක්, නිදහස් ජීවිතයක්, මේ රැකි රක්ෂාවලට දෙවියන් වහන්සේගේ සාපේට ලක් නොවිච්ච ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. දැන් මේ ගටිකාර කියන උපස්ථායක තෙමත් අනේ විදිහ ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. දොඩට දෙමාපියන්ට සලකලා තියෙනවා. තමුන්ගේ වටපිටාව ඉන්න පුද්ගලයෙක් ගනුදෙනු කළා තියෙනවා. ඊට පස්සේ බුදුන්ට අග්‍ර උපස්ථායක වෙලා තියෙනවා. ඊට පස්සේ වෘත්තියකුත් කළා තියෙනවා. ඉතින් ඔන්නයි විදිහේ ජීවිත පරිවර්තනයක් පිළිබඳ කතාවක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. එහෙම නැතු එක පැත්තක් අසමබර කරගෙන එක පැත්තකට විතරක් හැදිලා යන එකක් නෙමෙයි. ඒ වෙනුවට සමබර ජීවිතයක් වෙන්න ඕනේ. ජීවිතේ සමබර වෙන්න ඕනේ. මේ සමබරතාවය තුලින් අන්න පැහැදිලි ගතියක්, විවේක ගතියක් මතුවලා එනවා. ඒක හරීම ගන්න බැරි සමබරතාවයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ජීවන රටාව වෙනස් කර ගැනීම තුලින් ටිකෙන් ටික එළඹෙන්න පුළුවන් දෙයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අර විදිහට අන්න ජීවන රටාවක් වෙනස් කරගෙන මිල මුදල් අතහැරලා තියෙනවා. මේ විදිහට කටයුතු කරන ඒ රැකි රක්ෂා නුසුදුසු දේවල් තියෙනවා නම් ඒව අතහැරලා තියෙනවා. ඊට පස්සේ අර විදිහට මුදලුත් හම්බ කරලා තියෙනවා, වටපිටාවටත් සලකලා තියෙනවා. ඔන්න ඒ විදිහේ පවුලේ පිරිසත් එක්කත් විවේකීව ඉඳලා තියෙනවා. ඉතින් මිනිස්සු පිරිසක් අල්ලගෙන අවුරුදු 75ක් කරපු රිසර්ච් එකක තොරතුරු වගයක් මේ පහුගිය දවසක පිට වෙලා තියුණා. ඒකෙදි සඳහන් කරනවා මේ 75ක් අවුරුදු අධ්‍යයනය කරපු මේ පිරිස, කුඩාවදී ඉඳලා මහල්ලෙක් වෙනකම් අධ්‍යයනය කරපු මේ පිරිසගේ ජීවන තත්ත්ව හොයලා බැලුවාම ඒගොල්ලොන්ට සාර්ථක ජීවිතයක්, විවේකීව ජීවිතයක් ලැබිලා තියෙන්නේ මොන මොන දේවල් මතද කියලා හොයලා බැලුවාම මුදල ඒකේ ප්‍රධාන සාධකේ නෙමෙයි. ඒ වගේම මේගොල්ලන්ගේ ෆැමිලි බෑක්ග්‍රවුන්ඩ් එක, මොන විදිහේ පවුල් පසුබිමකද මේගොල්ලෝ ඉන්නේ කියන එක, ඉන්දියේ කියන එක, ඒකත් ප්‍රධාන සාධකේ නෙමෙයි. මේගොල්ලෝ රැකී රක්ෂා කරේ මොනවද කියන එකත් නෙමෙයි මේගොල්ලන්ගේ ප්‍රධාන සාධකේ. හොඳින් ජීවිත කාලයක් ගත කරා කියන්න මොනවද අන්න වටපිටාවේ පිරිස් සමග තිබුණු ඒ සම්බන්ධතාවේ, යහළු මිත්‍රයෝ සමග ගත කරපු ඒ වෙලාව, ඒ විවේකය තමයි ඒගොල්ලන්ට සාර්ථක ජීවිතයක්, සාර්ථකව වයසට යාමක් ලං කරගන්න හේතු වෙලා තියෙන්නේ. එහෙම නැතුව පවුල් වලින් දුරස් වෙලා තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව, හිත මිත්‍රයන් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉඳපු කට්ටිය බොහෝ වෙලාවට වෙහෙසක්, ආතතියක්, පීඩාවකට ලක් වෙලා තියෙනවා කියලා මෙන්න මේ සාමාන්‍ය දිනදා ජීවිතයේ ගෙවපු පිරිසක් පිළිබඳ කතා කරනවා. එතකොට අවුරුදු 75ක් නිරීක්ෂණය කරාට පස්සේ තේරෙනවා අර මුකුත් නෙමෙයි දුරස් දීර්ඝකාලීනව බලපාන්නේ. ඒ වෙනුවට මේ වටපිටාවේ මේ ඉන්න පිරිසත් එක්ක තිබුණු සම්බන්ධතාවල් ඒ වගේ අපහසුතාවයකට ලක් වෙච්ච වෙලාවකදී ඒගොල්ලොන්ගෙන් උදව් ලැබෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට අපහසුතාවයකට උදව් කරන ඔන්න විදියට කල් ගෙවපු කට්ටිය මෙන්න මේ වෙන වෙන පැතිවලට බර දීපු කට්ටිය තමයි සාර්ථක ජීවිතයක් ගත කළ තියෙන්නේ. හිත සතුටින් මැරෙන තත්ත්වයකට ටික ටික ලං කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැතුව තමුන්ගේ කාලෙන් 150ක් වැඩ රාජකාරී වලට වෙන් කළා, මුදලට වෙන් කළා, අර විදිහේ ගමනකට වෙන් කළා, නම්බුනාම වලට වෙන් කළා ගත කරපු කට්ටිය නෙමෙයි කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න විදිහේ ජීවන රටාව වෙනසක් කරගන්න ඕනේ. එක්තරා විදිහක බැලුවාම මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙවන ජීවිතය අර කියන වගේ එක එක වෙලාවකට ධර්මදේශකයන් වහන්සේ කෙනෙක්, තව වෙලාවකට පින්දපාත යන කෙනෙක්, තව වෙලාවකට මොකක් හරි වැඩක පෙළක යෙදෙන කෙනෙක්, තව වෙලාවකට මුකුත් නොකර ඉන්න කෙනෙක්, අර පොලියාන කියන වගේ ජීවත් වෙන්න වෙලාවක්, ජීවත් වෙන්න වෙලාවකුත් වෙන් වෙලා තියෙනවා, බුද්ධ වන්දනාවක් කරන්න වෙලාවකුත් වෙන් වෙලා තියෙනවා, ආහාර ගන්නත් වෙලාවක් වෙන් වෙලා තියෙනවා. අනේ විදිහේ ඒ ඒ කටයුත්තක යෙදෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් මේ පහුගිය දවස් 3කට කලින් අහවර වුණේ අන්න වස් කාලේ 3 මාසයක් ඉවරයි. එතකොට මේ යන්නේ කට්ටික මාසෙ. සිවුරු මහන මාසෙ තමයි මේ යන්නේ. එතකොට සූත්‍ර දේශනාවල අහලා තියෙනවා මොකද්ද? වස් කාලේ 3 මාස ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩින්න සූදානම් වෙනවා. එතකොට බොහෝ භික්ෂූන් එකතු වෙලා භාග්‍යවතුන් වහන්සේට සිවුරු මහනවා කියලා ওই සමහර සූත්‍ර දේශනාවල තියෙනවා. එතකොට එන්නේ වගේ කාලයක් තමයි මේ ගෙවෙන්නේ. අන්න වස්තුම් මාසය ඉවර වෙලා සිවුරු මහන මාසෙ. චාරිකාවේ වඩින්න එහෙම එහෙ ඇවිදින්න යන්න සුදුසු කාලයක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන කාලයක්. අර විදිහට එක තැනක විවේකීව මාස 3ක් ඉන්නවා කියන පොරොන්දුවක් දීලා ඒ විදිහට කල්ගත කළා. ඒ මාස 3ක විවේකයෙන් පස්සේ අන්න නැවතත් බුදුරජාණන් වහන්සේ වටපිටාව ගැන අනුකම්පාවෙන් අන්න පොඩ්ඩක් චාරිකාවේ වඩින්න වෙලාවක් හදාගන්න. චාරිකාවේ වඩින අවස්ථාවක් ගැලපිලා එනවා. ඉතින් ඔය වස්තුම් මාස ගැන කියනකොට වස් අහවර වෙනකොට, වස් ඉවර වෙනකොට මෙන්න මේ විදිහේ පැවරීමක් සිද්ධ කරනවා. එතකොට මේ අහගෙන ඉන්න කට්ටියට ඔයගේ පැවරුම් කරන්න නොවෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතින් සාධාරණ සැකයක්නේ. ඒකේ ඉඳ පොඩ්ඩක් නිකන් ඒරිසියාවත් නිකන් රුසියාව වගේ ලොකු වෙන්නත් එක්ක අපි ඒ පිළිබඳත් පොඩි විස්තරයක් කියමු. මොකද්ද මේ පැවරුම කියලා? ඉතින් ඇත්තටම මටත් ඒ දවස්වල ගිහි ජීවිතයක් ගෙවන දවස්වල මේක ඔළුවට ආපු දවස්වල සාධාරණ සැකයක් තියුණා. මේක කටේ ඔබා ගත්තට ගිල ගන්න පුළුවන් වෙයිද කියලා, ගිල ගන්න ලොකු වැඩිද කියන සාධාරණ සැකයක් තියුණා. කමන්න ඒත් හිතුවා කොහොමත් ඉතින් අසාර්ථක වුණත් ඉතින් කොහොමත් ගිහිනේ. අසාර්ථක වුණොත් ඉතින් වෙන ආයි ගිහි වෙන්න දෙයක් නැහැනේ, කොහොමත් ගිහිනේ කියන අදහසින් ඉතින් ආවා. ඇවිල්ලා බැලුවාම කොහොම හරි ඉතින් වැඩේ හරි ගියා. කොහොම හරි වැඩේ සාර්ථක වුණා. සාර්ථක වෙලා අන්න පැවිදි දමක් පුරන්න පුළුවන් වුණා. මේ විදිහට පවාරණයක් කරන්න පුළුවන් වුණා. ඒකත් නිකන් ආවට ගියාට නෙමෙයි, හොඳට මහන්සිලා කැප වෙලා කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා ආවා. ඉතින් එන්නේ වගේ පවාරණයක් ගැන තමයි කියන්නේ. අහගෙන ඉන්න කඩේටත් පොඩ්ඩක් ඉරිසියා හිතෙන්න. අන්න මේ වස්තුම් මාසයක් එකට ගෙවලා පොහොය කරන අවස්ථාවක ලොකු ස්වාමීන් වහන්සේලා, මේ ඉන්න ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා අන්න මේ විදිහේ පවාරණයක් පැවරුමක් සිද්ධ කරනවා. ඒතර ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම මේ පැවරුම සිද්ධ කරන්නේ. මොකද්ද කියනවා? මෙන්න මේ විදිහට සංගම් බන්තේ පවාරේමි. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තුමං ආයස්මන්තෝ අනුකම්පං උපාදාය. පස්සන්තෝ වැටිකරිස්සාමි. ඔන්න ඔහොම කතාවක් කියනවා. මෙන්න මේ සංඝයා මෙතන රැස් වෙලා ඉන්නවා. මම ගෞරවයෙන් මෙන්න මේ සංඝයාට පැවරුමක් සිද්ධ කරනවා. මොකද්ද කරන පැවරුම? මෙන්න මේ විදිහට මගේ අතින් මේ පහුගිය කාලය ඇතුළත ඇහෙන් කනෙන් ඒ එහෙම නැත්තම් කල්පනාවෙන් මොකක් හරි වරදක් වුණා කියලා මේ පිරිසට දැක්කනම්, මගේ අඩුපාඩුවක් තියෙනවා කියලා දැක්කනම් අන්න ඒ අඩුපාඩුව මට ප්‍රකාශ කරන්න. ඒ අඩුපාඩුව මට පෙන්නලා දෙන්න. පස්සන්තෝ පටිකරිසම කිව්වා පමණින් හැබැයි පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට කියනවා එහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා මමත් හිතනවා නම් මටත් පේනවා නම් මං ඒක නිවැරදි කරගන්නම් කියලා ඔන්න විදිහේ පැවරුමක් ඉදිරිපත් කරනවා. එතකොට ඒක බොහොම අහිංසක පැවරුමක්. ඒ පැවරුම කරන්න අන්න අවස්ථාවක් ලැබෙනවා. මේ විදිහට පිරිසක් ඉදිරියේ, ඒ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉදිරියේ, ඒ විදිහේ කල්යාණ මිත්‍රයෝ පිරිසක් ඉදිරියේ අන්න පැවරුමක් සිද්ධ කරනවා. එතකොට එක පැත්තකින් මේ විදිහේ පැවරුමක් කළා යම්කිසි අවවාදයක් ලැබෙන්න, එහෙම නැත්නම් පැවරුමක් නොකර හරි කෙනෙක්ගෙන් අවවාදයක් ලැබෙන්න, ඒකත් ලොකු ජයග්‍රහණයක් තමයි. මොකද හේතුව ගොඩක් වෙලාවට කෙනෙක් දැක්කහම අවවාදයක් දෙන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට ඇවිල්ලා පැවරුමුත් කරනවා, මේ විදිහට මට මොනවා හරි දෙයක් තියනවා නම් කියන්න කියලා. ඒ වුණාට ඔවා මහ විහිළු සාගත පැවරුම්. මොකද ඕක පවරලා යම්කිසි උත්තරයක් මාර්ගයක් පෙන්නපු වෙලාවට අන්න කෙලින්ම නයා වගේ පුප්පගෙන පයින් එක තමයි කරන්නේ. ආයි ඒක දෙයක් නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට කෙනෙක් අවවාදයක් ලබනවා නම් ඒකත් ලොකු ඉදිරියක්, ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද හේතුව ඒ වගේ දෙයක් ලබන්න ඒ තැනට සුදුසුකමක් ලැබලා තියෙනවා. මම මේ කියන්නේ හැමෝටම ගිහිල්ලා අවවාද දෙන කට්ටිය ගැන නෙමෙයි, ඒ වෙනුවට අර විදිහේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් සුදුසු විදිහව අවවාදයක් ලැබෙනවා නම්, සුදුසු අවස්ථාවෙදි ලැබෙනවා නම් අන්න ඒක ලොකු පිං ඇති දෙයක්. එහෙම නැත්තම් කෙනෙක් දැක්කට කියන්න හිතෙන්නේ නැහැ. සාමාන්‍ය අලුත් අලුත් කුරුල්ල අහම මම නම් කරන්නේ පොඩ්ඩක් බලාගෙන ඉන්න මොන අත්තේද ගිහිල්ලා වහන්නේ කියලා. එතන මාසයක් දෙකක් තුනක් ඔය එක එක අතුවල එහෙම පැන පැන ඉඳියත් අන්තිමට ගිහිල්ලා කොහේ හරි වත්තක ස්ථිරව වහනවා. ආශ්‍රය කරන පිරිස අනුවත් හිතා ගන්න පුළුවන් මොන විදිහේ කුරුල්ලෙක්ද මේ කියලා. මොන විදිහේ අත්තකද මේ වහලා තියෙන්නේ කියලා හොඳට අල්ලා ගන්න පුළුවන්. ඒ අල්ලගත්තට පස්සේ ඉතින් ආය අවවාද දෙනවද නැද්ද කියන එක බොහොම පැහැදිලි. අවවාදයක් පිළිගන්න මේ තැනැත්තා සූදානන්ද නැද්ද කියන එක බොහොම පැහැදිලි. එක විදිහේ පියාට ඇති කුරුල්ලෝ එකට පියාඹයි කියන එක ඉතින් බොහොම දන්න හඳුන දෙයක්. ඒකින්ද පොඩ්ඩක් අත්තක වහන්න දෙන්න ඕනේ පොඩි අවස්ථාවක්. ඒකත් නිකන් අර ආපු ගමන් වහන අත්ත නෙමෙයි, මේ වෙනුවට මාසයක් දෙකක් තුනක් හතරක් අර විදිහට නැවත නැවත ආශ්‍රය කිරීමක්, නැවත නැවත ගනුදෙනු කිරීමක් වෙනකොට තේරෙනවා මේ මොන විදිහේ අත්තක වහපු කෙනෙක්ද කියලා. මේ විදිහට අවවාදයක් ලබන්න සුදුසු කෙනෙක්ද, ලබලා බාර ගන්න සුදුසු කෙනෙක්ද කියන දේ තියෙනවා. ඒතර බාර ගන්න සුදුසු නැති කෙනෙක්ට අපි ටැග් එකක් දුන්නට වැඩක් නැහැ. ඒ දීම බොහොම වෙහෙස දනවන සුළුයි. ලැබෙන කෙනාට වගේම දෙන කෙනාට ඊට වැඩිය වෙහෙසයි. ඒක නිසා හැම වෙලේම ටැග් දෙන්න කලින් බලන්න ඕනේ මොන විදිහේ ස්වභාවයක්ද මේ තියෙන්නේ. මොන විදිහේ කෙනෙක් එක්කද මේ ගනුදෙනු කරන්නේ කියන විමසීමක් තියෙනවා. එහෙම නැතුව තෑගි දෙන්න ගිහිල්ලා නිකං වෙහෙසටපත් වෙනවා. ඉතින් ඔය ගොඩ දෙනෙක් ওই විදිහේ ජීවිත ගෙවාගෙන ගිහිල්ලා අර විදිහේ වැරදි ජීවන රටාවලට එකාංශයකට බර ජීවන රටාවලට යොමු වෙලා අන්තිමට වෙහෙසට දුකටපත් වෙලා තමයි අවසන් වෙන්නේ. ඉතින් ඒ වෙහෙසට දුකටපත් වුනහම එන පීඩාව සමහර විට දරන්නත් අමාරු පීඩාවක්. දවසක් මට මතකයි කෙනෙක් ඇවිල්ලා ඔන්න මූණ දිහා බැලුවාමම තේරෙනවා ඉතින් මොකක් හරි අවුලක් කියලා. ඉතින් ඔය අපි හිතමුකෝ අවුරුදු 40ක 45ක වගේ කෙනෙක්. එතකොට ඇවිල්ලා පොඩි කතා බහකින් පස්සේ ඉතින් අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔන්න කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මම මේ පොඩ්ඩක් කිව්වට කමක් නැද්ද කියලා ඇහුවා. එතකොට මම කිව්වා අනේ ඉතින් අපි නම් ඉතින් ඕවා දැන් දුරස් වෙලා ඉන්නේ කියලත් එහෙමත් කිව්වා. ඊට පස්සේ කඳුළු බේරි බේරි අහනවා එහෙනම් ස්වාමීන් වහන්සේ කියන්නේ පාද කියලා. ඉතින් මම කිව්වා හරි කමක් නැහැ ඉතින් කියන්නකො මොකද්ද දැන් ප්‍රශ්නේ කියලා. ඉතින් ওই විදියට ඇහුවාම ඉතින් අපි ඉතින් ඇත්තටම පොඩ්ඩක් අහගෙන ඉන්න උත්සාහ කරනවා. හැබැයි ඒක නෙමෙයි අපේ තියෙන කාර්ය, ඒක නෙමෙයි අපේ අවධානය තියෙන්නේ. නමුත් අපි ඉතින් පොඩි අවධානයක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් සමහරව අහනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙන එකක් කියලා එව්වට කමක් නැද්ද? ඉතින් කමක් නැහැ කියලා කියනවා. ඉතින් ඒතකොට සමහර විට ඔය Gmail වලත් හරිම පුදුම වැඩේ කියන්නේ ඇඩ්‍රස් එක හරියට ගැහුවොත් කවුරු කවුරු එවන Gmail එක උනත් එනවා. එහෙම නැවිතින්නේ නැහැ. ඉතින් අහාම ඉතින් ලොකු විස්තරයක් ඉදිරිපත් වෙනවා. ඔය සමහර විට ඔය තරුණ දරුවන්ගේ සතිපාසල වැඩ සටහනේදී අපිට තේරිච්ච දේ තමයි ඒ ළමයින්ට කියාගන්න කෙනෙක් නැහැ. මේ විදිහ අවස්ථාවක් ලැබුණාම ඔන්න තියෙන ප්‍රශ්න ටික ඔක්කොම පිටු ගණන් 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 කියනවා. ඉතින් ඒ කීම තුලින් යම් කිසි අවස්ථාවක් යම් කිසි විවේකයක් ඒ තැනතර ලැබෙනවානේ. ඉතින් අර විදියට ඊමේල් එකක් එව්වත් ඉතින් කමක් නෑ, අපිට වෙන වැඩ නැතුවට නෙමෙයි. නමුත් ඉතින් අර විදිහේ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් ඒ විදියට අහන්න අවස්ථාවක් ගන්න බැරි කමක් නෑ. ඉතින් අර මහත්තයාත් ඉතින් ඔන්න අවස්ථාව ලැබුණා. මම මේ වන්දනාවට යන්න ඉන්දිය වෙලාවක් 5:40 විතර කොහොම හරි ඉතින් ඔන්න පටන් ගත්ත. පටන් අරගෙන මම මේ විදියට මැනේජර් කෙනෙක්, ඉතින් මම අපේ ඔෆිස් එකේ මැනේජර් මන් තමයි, මම තමයි සේල්ස් පැත්ත ඔක්කොම බලන්නේ කියලා. ඉතින් අර තමු රැස් කරගත්ත ටික කියලා 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 අන්තිමට කියනවා මේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, පොඩි දුවෙකුයි යම් අවුරුදු 12ක වගේ පුතෙකුයි ඉන්නවා. මේ විදිහට මෙච්චර කාලයක් වෙන කසාද බැඳලා යාළුවලා තමයි කසාද බැන්දේ. දැන් අපේ නෝනාට මාව එපා වෙලා එපා වෙලා දැන් එයා ඒ මදිවට මට රිදවන්න වෙන කෙනෙක් එක්කත් යාළු වෙලා ඒ මදිවට ඒ විස්තරෙත් මට කියනවා කියලා මේ මිනිස්සයා නිකන් බිමට දිය වෙලා වැටෙන ගාන කඳුළු හලහල ඉතින් කියනවා මේ විදියට ඔයා ඔයාට වැඩි උසයි කී කී. අන්න ඉතින් ඔහොම කියනවා උස උස පෙන්නලා තමයි ස්වාමීන් වහන්සේ මට මේ විදියට රිදවන්නේ කී කී ඉතින් කියනවා. ඉතින් මේ විදිහේ තත්ත්වවලට මේ විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා ඔය වගේ ජීවිත ගෙවනකොට. ඉතින් සමහර විට අර දරුවෝ දෙන්න නිසා මේ ගැළවිලා තියෙන ගැටේ ලිහා ගන්න හැකියාවකුත් නැහැ. ඉතින් සමහර විට බොහොම දේවල් නොවුනා වගේ ඇස් පියාගෙන බොරුවක ජීවත් වෙන්න වෙනවා වෙන්නත් පුළුවන්. ඒ විදිහ හිරවීමකට ලක් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. ඒකට අපි මෙහෙම දේවල් මෙහෙම ප්‍රශ්න නැහැ. මේ විදිහට හොඳට පවුල් සංස්ථා තියනවා, හොඳට සාර්ථක පවුල් ජීවිත ගත කරනවා කියලා නිරූපණයක් කරගෙන බොහොම රඟපෑමක් කරගෙන ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අර විදිහට ප්‍රශ්න ගැටළු මැද්දේ. ඉතින් ඔහොම ඔහොම තමන්ගේ විස්තරයක් කියනවා. ඉතින් විස්තරේ කියලා 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 අන්තිමට දැන් කකුලු ත්‍රිදෙනවා, කොන්ද ත්‍රිදෙනවා, කොහොම හරි පෑයකමාරක් විතර ඕක අහලා අහලා අහලා. ඉතින් ඒක තමයි ඉතින් මොකද කරන්නේ පුළු පුළුවන් විදිහට මූණ දෙන්න කියලා මොන මොනවා ආදරියක් කිව්වා. මතකත් නැහැ කොහොම කොහමාරි කියලා කියලා ඉවරලා අන්තිමට දැන් එහෙනම් හරි කියලා මිනිස්සයා යන්න නැගිට්ට වෙලාවේ මමත් නැගිට්ටා. නැගිට ගාම මගේ දිහා බැලුවා, බල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ තරි උසයිනේ, උස නිතා තමයි මටත් කෙලුණේ කියලා ගියා යන්න. ඒතකොට ඒ තැනත්තගේ මානසිකත්වය හිතා ගන්න පුළුවන්. කලින් කිව්වා මම නෝනයි දරුවෝ දෙන්න අරගෙන එන්නම් හම්බු වෙන්න කතා බහ කරන්න කියලා. ඊට පස්සේ උස නිසා වඳ කොහෙද, ඊට පස්සේ නම් ආවේ නැහැ. මොකද නෝනා උස කටින තැන් වලට ගෙනියන එක භයානක නිසා වෙන්ට. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහේ ප්‍රශ්න ගැටලු තමයි ඉතින් ජීවිතවල තියෙන්නේ. ඉතින් අහගෙන ඉන්න කට්ටියත් ඉතින් මං අමුතුවෙන් ඔවා පෙන්නලා දෙන්න හේතුවක් නැහැ. හොඳ හොඳ හැටියට දන්නවා නැහැ කියලාත් ඉතින් මවාගෙන රඟපාගෙන ඉඳියට තියෙන්නේ මොනවද කියලාත් දන්නවා. ඉතින් ඒ විදිහේ ජීවිතයක ඉඳලා විවේක ජීවිතයක් දිහාවට, අර විදිහේ කැඹිරිල්ලක ඉඳලා ජීවත් වීමක් දිහාවට, එහෙම නැත්නම් අර විදිහේ සාපේක ඉඳලා සාපෙන් මිදීමක් දිහාවට යන ප්‍රතිපදාව ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ ප්‍රතිපදාවේ සෑහෙන දුරක් ගියපු කෙනෙක් පිළිබඳ වර්ණනාවක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙයා මේ විදිහට මිල මුදල් කියන ඒ සර්පයන්ගෙන් දුරස් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට පහසු ජීවන රටාවක ඉඳලා ඉන්නවා. මේ විදිහට තමන්ගේ පවුලේ කට්ටියට බුදුන්ට සලකන්න පුළුවන් ඒ අවස්ථාවක් උදා කරගෙන තියෙනවා. ඒ වගේම තමන්ගේ හිත තුලත් මේ විදිහට නිවැරදි නිරෝගී බවක් ඇති කරගෙන තියෙනවා කියන ඔන්න ලොකු විස්තරයක් ගෙනහැර දක්වනවා. ඉතින් අපි හිතමු, කල්පනා කරමු අද මේ ධර්ම දේශනාවත් අපිටත් එවැනි වූ විවේක ජීවිතයක් සඳහා ඔය තියෙන සාපෙන් ටිකක් හරි අත්මිදීම සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කියම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් වේලාවත් උසලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ
ස්වාමීනාස් වන්දනා කරන්න අවශ්‍ය. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
මායා කතම් කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් කුඤ්ඤං මයං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
ඕකාස ద్వාරත්තේන අතං සබ්බං අච්ඡං කමතු මේ බන්තේ
කමාමි කමිතම්.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ෘතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු අභිවාදන සීලිස අනිච්ඡං වද්දා පුචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයෝ අන්නෝ සුඛං බලං ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං අස්මින් වන්දිමර සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය අද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
සෝපත්තේව හැම දෙනාටම තෙරුවන් සරණයි.